අද සාකච්ඡාවට අපි තෝරගත්තේ මජ්ක්‍ධිම නිකායේ 5 වෙනි සූත්‍රය අනංගන සූත්‍රය. මේ භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර අනාථපිණ්ඩික සිතානන්ගේ ජේතවනාරාමයේ වැඩ වාසය කරනකොට ඒ සරියුත් මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලා වමතනවා පැවැත්නි කියලා. එතකොට අනිත් භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා. පැවැත්නි, මේ පුද්ගලයෝ 4 දෙනෙක් ලෝකයේ ඇත්තාහ. කවර 4 දෙනෙක්ද යත් පැවැත්නි, මේ ලෝකයේ ඇතැම් පුද්ගලයේ තමාගේ අංගන කියලා දේ තියෙනවා. කියන්නේ මේ සූත්‍රේ නම අනංගන, මේ අංගන තමයි මේ කතා කරන්නේ. අනංගන කියලා කියන්නේ අංගන කියලා කියන්නේ දැන් ඉංග්‍රීසියෙන් කියනවා නම් මේ අන්හෝල්සම් විෂස් කියන ඒවා. ඒ වගේ කියන්නේ මේ අකුසල ධර්මයන් වල ලාමක අකුසල ධර්මයන් වල යෙදීම තමයි අංගන කියලා කියන්නේ. එතකොට ඒ කියන්නේ තමන් කැමති ලෙස ලාමක අකුසල ධර්මයන් වල හැසිරෙනවා. සූත්‍රේ නම අනංගන. ඒ කියන්නේ ලාමක අකුසල ධර්මයන්ගේ නොහැසිරීම සඳහා තමයි මේ සූත්‍රයේ සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරන්නේ. ඒතකොට සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ මේ 4 දෙනෙක් ඉන්නවා කියලා පුද්ගලයෝ. මේ පුද්ගලයෝ 4 දෙනා මේ කෙලස් තියෙන, ඒ කියන්නේ අංගන තියෙන කෙලස් කියලා මේ ට්‍රාන්ස්ලේෂන් සුලංගම් තියෙන්නේ. ඒ සහිත තමා තුළ තීනු කෙලස් තියෙනවායි කියලා ඒ පුද්ගලයා එක්කෙනෙක් දන්නේ. තව කෙනෙක් මේ කෙලස් තියෙනවා, ඒ කෙලස් තියෙනවායි කියන එක ඒ පුද්ගලයා දන්නවා. තවත් පුද්ගලෙක් ඉන්නවා, පුද්ගල දෙන්නෙක් ඉන්නවා, ඒ පුද්ගලයා කෙලස් රහිතයි. මේ කෙලස් රහිත වුණාට ඒ කෙලස් තමා තුළ නැtei කියලා එක්කෙනෙක් දන්නේ නැහැ, අනිත් එක්කෙනා දන්නවා. එතකොට අපි කෙලස් තියෙන පුද්ගලයන් ගත්තොතින් ඒ පුද්ගලයා දෙයාකාර වෙනවා, එක්කෙනෙක් දන්නවා තියෙනවායි කියලා, අනිත් එක්කෙනා දන්නේ නැහැ. එතකොට කෙලස් නැති පුද්ගලයන්ගෙන් දෙයාකාර වෙනවා, එක්කෙනෙක් දන්නවා තමා තුළ තියෙනවා කියලා, අනිත් එක්කෙනා දන්නේ නැtei කියලා. සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා මේ පුද්ගලයන් අතරින් එක පුද්ගලෙක් මේ කෙලස් සහිත වෙනවද, කෙලෙස් සහිත වෙනවයි කියලා තමා තුළ කෙලෙස් ඇතයි කියලා තතුසේ නොදනීද දන්නේ නැති පුද්ගලයා, ඒ පුද්ගලයන් දෙන්නාගේ අතරින්, කියන්නේ කෙලෙස් තියෙන පුද්ගලයන් දෙන්නගෙන් ඒ තමාන්තේ නොදන්නා පුද්ගලයා පහත් පුරුෂයා වෙනවා, දන්න පුද්ගලයා කෙලෙස් තියෙනවා කියලා දන්න පුද්ගලයා මේ උසස් පුද්ගලයා වෙනවා, ශ්‍රේෂ්ඨ පුද්ගලයා කියලා කියනවා. ඒ වගේම කෙලෙස් රහිත පුද්ගලයන්ගෙන් එක්කෙනෙක් දන්නේ නැහැ තියෙනවයි කියලා, නැති නැtei කියලා දන්නේ නැහැ, අනිත් එක්කෙනා දන්නවා මන් ළඟ නැtei කියලා. එතකොට ඒ දන්නේ නැති පුද්ගලයා ශ්‍රේෂ්ඨයි, දන්නේ නැති පුද්ගලයා පහත්, දන්න පුද්ගලයා ශ්‍රේෂ්ඨ පුද්ගලයා වෙනවා. එතකොට හැම අවස්ථාවකම ඒ දේ දන්නා පුද්ගලයා තමයි උසස් පුරුෂයා හැටියට සරියුත් මහරහතන් වහන්සේ හඳුන්වන්නේ, ශ්‍රේෂ්ඨ පුරුෂයා කියලා. එතකොට මෙහෙම කිව්වම සරියුත් මහරහතන් වහන්සේ මෙහෙම ප්‍රකාශ කරාම මුගලන් මහරහතන් වහන්සේ අහනවා මේ දෙන්න අතරින් එක්කෙනෙක් පහත් පුද්ගලයා කියනත් අනිත් පුද්ගලයා ශ්‍රේෂ්ඨ පුද්ගලයා කියනත් හේතු කවරේද කියලා. එතකොට මේ පුද්ගලෝ දෙන්න ගත්තොත් කෙලස් තියෙන පුද්ගලයා ගත්තහම මේ දෙන්නගේ එක්කෙනෙක් පහත් කියනත් අනිත් එක්කෙනා ශ්‍රේෂ්ඨයි කියනත් හේතුව මොකද්ද කියලා. ඒ වගේම උසස්, ඒ කියන්නේ කෙලස් නැති පුද්ගලයන්ගෙන එක්කෙනෙක් පහත් එක්කෙනෙක් ශ්‍රේෂ්ඨයි කියලා කියන හේතුව මොකද්ද කියලා. එතකොට සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා ඇවැත්නි, ඔවුන් අතරින් යම් පුද්ගලයේ තමා තුළ කෙලෙස් සහිත වෙලා තමා තුළ කෙලෙස් ඇත්තේයි තතුසේ නොදනීද ඔහු ගැන මෙසේ කැමති වී යුතුය. ඔහු ඒ කෙලෙස් නැති කිරීම පිණිස කැමැත්තක් ඇති කර නොගනී. දැන් මේ පුද්ගලයන්ගෙන් ඒ කෙලෙස් තියෙන පුද්ගලයා තමා තුළ කෙලෙස් ඇත්තේ කියලා එයා දන්නේ නැද්ද, ඒ පුද්ගලයා මේක නැති කරගන්න සඳහා වෑයම් කරන්නේ නැහැ, වීරය කරන්නේ නැහැ. ඒ පුද්ගලයා රාග සහිතව, දේශ සහිතව, මෝහ සහිතව, කෙලෙස් සහිතව කිලුටු සිත ඇත්තේ කල්වේ කරන්නේ කියලා සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ තමන් ළඟ කෙලෙස් තියෙනවා, තියෙන බව දන්නේ නැහැ. ඒක ඒ නිසා එයා ඒ මැරෙනකොට රාග, දේශ, මෝහ සහිතව තමයි නැති වෙන්නේ. ඒතර සරියුත් මහරහතන් වහන්සේ උදාහරණයක් දෙනවා, එවත්නි සල්පිලින් හෝ රන්කරු කුලයකින් හෝ ගෙනල්ලාද දූවිල්ලෙන් හා මලකඩින් ගැවුනා වූ යම්කිසි මේ බ්‍රොන්ස් එකක් කියලා කියන්නේ අපි හිතමු පිඟානක් කියලා. යම්කිසි පිඟානක් වාගේ දෙයක්. ඒ පුද්ගලයා දැන් මේ දූවිල්ල ගැහිලා තියෙන එකක් මේක ඒ පුද්ගලයා පරිභෝග කරන්නේ නැත්තම්, පිරිසුදු නොකරන්නේ නම්, ඒ කියන්නේ තැන් තැන් වල දාලා තියෙනවා නම් මේ ටික කාලයක් යනකොට තව තවත් කිලුටු වෙනවා මේක. අර ගෙනාවේ කිලුටු එකක් පාවිච්චි කරන්නේ නැති නිසා, පිරිසුදු කරන්නේ නැති නිසා මේක තවත් කිලුටු වෙනවා. අන්න ඒ වගේ තමා තුළ කෙරෙස ඇත්තේයයි කියලා දන්නේ නැත්නම් එය ඒ පුද්ගලයාගෙන මෙහෙම කල්පනා කරන්න ඕනේ. මේ පුද්ගලයා මේක නැති කරන්න උත්සාහ කරන්නේ නැති නිසා, වෑයම් කරන්නේ නැති නිසා රාග සහිතව, දේශ සහිතව, මෝහ සහිතව කල්රිය කරනවා කියන එක. ඒතකොට පළවෙනි පුද්ගලයා මේ විදිහටයි ජීවත් වෙන්නේ. ඊළඟට දෙවෙනි පුද්ගලයා, ඒ පුද්ගලයන් දෙදෙනා අතරින් ඒක පුද්ගලයාගේ කෙලෙස් සහිතයි, ඒ තමා තුළ කෙලෙස් ඇතයි තතුසේ දන්නවද? එතකොට ඒ සම්බන්ධයෙන් මේ විදිහටයි අපි කල්පනා කරන්න ඕනේ. මේ පුද්ගලයා මේ කෙලෙස් නැති කිරීම පිණිස කැමැත්තක් ඇති කරගන්න වෑයම් කරනවා. එතකොට එයා රාග දෝෂ මෝහ සහිතව ඒ සිත් ඇතුව කාලක්‍රියා කිරීමක් කරන්නේ නැහැ. හරියට මේ උදාහරණයක් හරියට මේ සල්පිලකින් මේ ගේන අර ආගම පිඟානක් ගත්තොත් ඒ පිඟාන දැන් දූවිලි සහිත ඒ කුණු සහිත පිඟානක් ගෙනල්ලා එතකොට ඒ පුද්ගලයා මේක භාවිතා කරනවා, පරිභෝග කරනවා. එනකොට එයා පිරිසුදු කරනවා. දැන් අපි බත් පිඟානක් ගත්තොත් මේ පිඟාන අපි හැමදාම පාවිච්චි කරනවා නම් ඉතින් අපි ඒක පිරිසුදු කරනවා. කුණු යන්න හොදලා සුද්ධ කරලා තියෙනවා. ඒ වගේම මේක කුණු තියෙන තැන් වල දාලා තියන්නෙත් නැහැ. එතකොට එහෙම කරන නිසා මේ පුද්ගලයා කාලයක් යනකොට මේ පිඟානේ තියෙන කුණු ඔක්කොම නැති වෙලා යනවා වගේ අර ලෝභ දෝෂ මෝහය කියන ඒවා අර විදිහට නැති වෙලා යනවා. එතකොට මේ පුද්ගලයා ගැන කල්පනා කරන්න ඕනේ, මේ පුද්ගලයා මේ මෝහ රහිතව මේ කැලස් රහිතවම යා මේ ලෝභ දෝෂ මෝහයන්ගෙන් තොරවම යා කලක්‍රියා කා මරණය සිද්ධ වෙනවායි කියන එක අවසානයේ නැති කරනවා. එතකොට දැන් මේ පුද්ගලයා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් වෙනවා. පැවත්නි ඊළඟට ඒ දෙදෙනා අතරින් යම් පුද්ගලයෙක් කැලස් රහිත වූයේම තමා තුළ කැලස් නැතයි තතුසේ නොදනීද, ඒ පුද්ගලයා ගැන අපි කල්පනා කරන්න ඕනේ. මේ විදිහටයි ස්තන්න ඕනේ. ඒ පුද්ගලයා සුභ අරමුණ මෙනෙහි කරනවා. දැන් අපි තු මේ පුද්ගලට ක්ලේශයක් නැහැ. නමුත් ක්ලේශයක් නැති වුණාට මේ සුභ නිමිත්තක් මනසෙන් මෙනෙහි කරනවා. දැන් සුභ නිමිත්ත කිව්වහම කාන්තාවක් වෙන්න පුළුවන්, පුරුෂයෙක් වෙන්න පුළුවන්, ඒ යම් කිසි තමන්ට රසයක් දෙන ආහාරයක් වෙන්න පුළුවන්, ඒ වගේ දෙයක් ගැන යා මෙනෙහි කරනවා. හැබැයි යා දන්නේ නැහැ යාට කෙලෙස් නැතේ කියලා. ඒ කෙලෙස් නැතේ කියන්නේ ඒක දන්නේ නැතේ කියලා කියන්නේ මේ දැන් කෙනෙකුට මේවා අපේ මනසේ යම් කිසි දෙයකට අපේ මනස අල්ලගෙන ඉන්නවද, ඒ අල්ලගෙන ඉන්න තැන අපේ නාම රූප ධර්මයන් වැඩෙනවා. එතකොට මේ ක්ලේශයන් නැති පුද්ගලයාට මේ නාම රූප ධර්මයන් වැඩෙන බවක් මෙයා දැන් තමන්ග නැති කියලා දැනෙන්නේ නැති නිසා ඒ පුද්ගලයා තතෙන්ට අල්ලගෙන ඉන්නවා. එතෙන්ට අල්ලගෙන ඉන්නකොට එයාට මේවා පේනවා. පේනකොට එතන විඥාණය එතන මේ ඉස්ටැබ්ලිෂ් වෙනවා ඒ රූපය සම්බන්ධයෙන්. එතකොට ඒක ගැන සිතීම් කරනවාද? ඉතින් ඒක නිසා ඒ අර නැති ක්ලේශයන් හිතන් නැති වෙනවා. එතකොට දැන් මේ විදිහට මේ පුද්ගලයා මේ රාග සහිතව, දේශ සහිතව, මෝහ සහිතව, කෙලෙස් සහිතව කාලක්‍රියා කරනවා කියන එක සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා. හරියට මේ සල්පිලකින් හරි කොහෙන් හරි ගේනවා, මේ දූවිල්ලෙන් මලකඩෙන් මේ ඒ කියන්නේ හොඳ එකක් ගේනවා, පිරිසුදු එකක්. ඒ පිරිසුදු එකක් ගෙනල්ලා මේ පිරිසුදු දේ මේ පුද්ගලයා මේ භාවිතා කරන්නේ නැහැ. භාවිතා කරන්නේ නැතුව එයා මේ තියනවා. එතකොට ඒක නිසා මෙයා ඒක පිරිසුදු කරන්නේ නැහැ, භාවිතා කරන්නේත් නැහැ. ඉතින් එතකොට ඒක ටික කාලයක් යනකොට අර නැති එකෙත් කුණු බැඳිනවා. ඉතින් ගානක් අපි හිතුම් ගෙනල්ලා හොඳ ගානක් කඩෙන් ගෙනල්ලා අපි ඔක තැන් තැන් වල දාලා තියෙනවා නම් අපි භාවිතා කරන්නේ නැත්නම් ටිකක් කලිනකොට ඔක ඩස්ට් එක බැඳිලා ඔක කුණු ගෑවිලා තව තවත් වැඩි වෙන්න යනවා. අන්න ඒ වගේ අර පිරිසුදු භාවිතා කරන්නේ නැති නිසා මේක සම්පූර්ණයෙන්ම අර ක්ලේශයන් වැඩි වෙලා මේ පුද්ගලයා අවසානයේ මැරෙනකොට මේ යනකොට ලෝභ දෝෂ මෝහ සහිතම තමයි මේ පුද්ගලයා මැරෙන්නේ. ඊළඟට අනිත් පුද්ගලයා ගත්තාම එයා පුද්ගලයාගේ ක්ලේස් රහිතයි. මේ කෙලෙස් රහිත වුණාම තමා තුළ කෙලෙස් නැතයි කියලා එයා තනි හොඳට දන්නවද? ඒ පුද්ගලයා සුභ අරමුණ මෙනෙහි කරන්නේ නැහැ. එයා දන්නවා මම ළඟ නැtei කියලා. මම මේවා දැක්කොත් එහෙම මේවා අපහු ඇති වෙන්න පුළුවන් කියන දන්න නිසා ඒ පුද්ගලයා මේක මෙනෙහි කරන්නේ නැහැ. මේ මෙනෙහි නොකිරීම නිසා මේ රාගය එයාගේ කුසල්සිත විනාශ කරන්නේ නැහැ. රාග ද්වේෂ මෝහයන්ගේ මේ කුසල්සිත විනාශ කරන්නේ නැතුව ඒ කිල්ටි වෙන්නේ නැතුව එයා කාලක්‍රියා කරනවා. ඒ වෙද්දී එදින්දතර සල්පිලකින් හරි කොහෙන් හරි ගෙනාපු හොඳ භාණ්ඩයක් ඒ පුද්ගලයා පරිභෝග කරනවා නම් දැන් මේ අවස්ථාවේදී මේ පුද්ගලයා පරිභෝග කරනවා, භාවිතා කරනවා, ඒ වගේම පිරිසුදු කරනවා. ඒත් මෙහෙම කරන නිසා ඒක පිරිසුදු බවෙන් උතුව උපවැටි වෙටි තියෙනවා හැමදාම ඒ කියන්නේ ගෙනාවෙත් හොඳ එකක් භාවිතා කරලා ඒක පිරිසුදු කරලා තිබීම නිසා ඒ පුද්ගලයාගේ ඒක හොඳට තියෙනවා. එතකොට ඒ කියන්නේ රාග දේශ මොහයන්ගේ තොරව තමයි ඒ පුද්ගලයා කාලක්‍රියා කරන්නේ. එතකොට මේතෙන් දිපෙන්නනවා මේ කෙලෙස් සහිත වූ පුද්ගලයා, කෙලෙස් තියෙන පුද්ගලයා එකේ කීන වෙන්නේ ශ්‍රේෂ්ඨ වෙන්නේ මේ විදිහට. අර ඒ කියන්නේ අවසානයේට රාග දෝෂ මොහ තොරවින් මරණය සිද්ධ වෙනවා නම් අන්නේ පුද්ගලයා ශ්‍රේෂ්ඨ වෙනවා. ඊළඟට මේ කෙලෙස් රහිත පුද්ගලයාගෙත් අර විදිහටම ඒ කියන්නේ දන්න එක්කෙනෙක් ඉන්නව නොදන්න එක්කෙනෙක් ඉන්නව. එතන නොදන්න එක්කෙනා පහත් හීන පුද්ගලයා වෙනවා. දන්න පුද්ගලයා ශ්‍රේෂ්ඨ පුද්ගලයා වෙනවා. එතකොට ඊළඟට මේ මොග්ගලන මහරහතන් වහන්සේ අහනවා එමත්නි අංගනාංගන කියලා. අංගනීය කියලා කියන්නේ මොකටද කියලා. අංගනීය යනු එතකොට අංගනීය කියලා කියන්නේ අර තමන් කැමති ලෙස මේ ලාමක අකුසල ධර්මයන්ගේ අපේ මේ සිත හැසිරෙනවා. ඒ කියන්නේ අකුසල අපි හඳුන් යම්කිසි පුද්ගලයෙක් කාන්තාවක් හරි පුරුෂයෙක් හරි මේ පුද්ගලයා සම්බන්ධයෙන් තමන්ගේ සිත පවත් කරනවා. මේ පේන දේවල් සම්බන්ධයෙන් මේ ගැන සිතීම් ඒ වගේ දේවල් කරනවා. ඉතින් මේක මේ මේකේ අවසානයේ මේ සූත්‍ර දේශනාවේ අවසානයේ මුගලන් මහරහතන් වහන්සේ පෙන්නනවා මොනවද මේ ලාමක අකුසල ධර්මයන් කියන්නේ මොනවද කියලා. ඉතින් කරුණු 20 ගාණක් තියෙනවා. ඉතින් එක ලාමක අකුසල ධර්මයක් තමයි ඔය අපි මේ ඔය භෝජනය කෑම ආහාර ඒ කියන්නේ පමණ දන්නේ නැතුව අපි වළඳනවා. අපි හිතමු බමණ දන්නේ නැතුව ගන්නවා කියලා භික්ෂුව. එතකොට ඒක නිසා ඉතින් බඩ පුරෝගෙන ඊට පස්සේ ඇති නිදිමත හැතිලා ඒ විදිහට ජීවත් වෙනවා. එහෙම නැත්නම් ওই ඉන්ද්‍රිය සංවරයක් නැතුව ජීවත් වෙනවා. එන පුරූප මනාපුරූප ඒවා දිහා බලනවා, කල්පනා කරනවා, කතා කරනවා ඒ වාගේ. ඉතින් ඒ වාගේ සම්ප්‍රප්ලාප සහිතව ඉතින් ඒ ජීවිතය තමයි එතන පෙන්වන්නේ. ඒවා තමයි ওই අංගන හැටියට තියෙන්නේ. මේ කියන්නේ ඒව ගැන කල්පනා කිරීමෙන් තමයි මේ පුද්ගලයාට මේ වගේ දේවල් ඇති වෙන්නේ. එතකොට දැන් සරියුත් මහරහතන් වහන්සේ මේක තවදුරටත් විස්තර කරනවා. මේක මොකද්ද මේ කැමති ලෙස හැසිරෙනවා කියලා කියන්නේ. ඇවැත්නි මේ ශාසනයේ නැත්නම් භික්ෂුවකට මෙබඳු කැමැත්තක් ඇති විය හැකියි. මම ඇවතට පැමිණියෙමි. ඒ කියන්නේ වරදක් කරලයි කියලා දන්නවා. මා ඇවතට පැමිණි බව භික්ෂුව නොදන්නා නම් හොඳේ කියලා. අනිත් අය දැනගන්නේ නැත්නම් හොඳයි කියලා. හැබැයි අනිත් භික්ෂුන් වහන්සේලා මේක දැනගන්නවා. මේ පුද්ගලයා මේ ඇවතකට පැමිණියයි කියලා. වරදකට වැටුණයි කියලා. එතකොට එහෙම දැනගෙන දැනගෙනදී මේ භික්ෂුවගෙන් ඕක ඇහුවාම ඒ භික්ෂුව තරහ වෙනවා, කෝපයටපත් වෙනවා, නොසතුට වෙනවා. සතුටක් නැහැ මේ පුද්ගලයා මෙහෙම වුණායි කියලා. ඉතින් ඒ කෝපය හා නොසතුට යන දෙකම අංගන වෙනවා. ඒ කෝපය ඊ නොසතුටයි දෙකම අංගණීය බවටපත් වෙනවා. එතකොට දැන් මෙතෙන්දි හොඳට කල්පනා කරන්න මේ භික්ෂුවට මොකද්ද වුනේ කියලා. මෙතන තමයි මේකේ අල්ල ගන්න තියෙන හොඳ දේ. මේ භික්ෂුවගේ යම්කිසි පිළිවෙතක් තියෙනවා. යම්කිසි දෙයක් එයා කැමැත්තෙන් පවත්න්නා වූ දෙයක් තියෙනවා. ඉතින් අපි උදාහරණයකට ගත්තොත් එකක් හැට භෝජනය ගන්න පුළුවන්, ආහාර හොඳට කාලා බඩ පුරවගෙන බුදිය ගන්නවා වගේ දෙයක් කරනවා ඉන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි හිතමු ඉන්ද්‍රිය සංවරයක්, අසංවරයක් තියෙනවා. ඉන්ද්‍රිය සංවරයක් නැහැ. එතකොට එක එක රූප දිහා බලනවා. එතකොට දැන් බලන්න මෙතෙන් මෙයා අල්ලගෙන ඉන්න දෙයක් තියෙනවා, කැමැත්තෙන් පවත්න දෙයක් තියෙනවා. එතකොට මේ ඉන්ද්‍රිය සංවරයෙන් නැතිකම නිසා අපිට මොකද ඇති වෙන්නේ? ස්පර්ශයක්. මේ ස්පර්ශය ඇති වුනහම ඉතින් මේ ස්පර්ශයෙන් වේදනාවක් තියෙනවා. ඉතින් මේ වේදනාවන් හේතු කොටගෙන අපිට මේ සීලබ්බත පරාමාසය කියන එක ඇති වෙනවා. සීලබ්බත පරාමාසය ඇති වෙනවා කියලා කියන්නේ සීල වෘතයන් ඇති වෙනවා කියලා කියන්නේ. මෙතෙන්දී මේ පුද්ගලයා කල්පනා කරනවා දැන් මට හොඳයි. දැන් මේ දේවල් මේ විදිහට පවතිනවා. දැන් මේ එයාට පේනවා ඊළඟට තව කෙනෙක් ගත්තාම මේ තව හොඳට ජීවත් වෙන්න. ඒ කියන්නේ දැන් පුරුෂයෙක් ගත්තොත් එහෙම ඒ පුද්ගලයා යම්කිසි අපි හිතමු කාර්යයක යනවායි කියලා. එතකොට එයාට හිතෙනවා මේට වඩා හොඳ කාර්යයක සැප තියෙන කාර්යයක යන්න ඕනි කියලා. එහෙම නැත්තම් මේ රජ කෙනෙක් දැකලා ඒ රජුරෝ වගේ ජීවත් වෙන්න ඕනි කියලා. ඒ සඳහා මොනවද කරන්න ඕනි කියන එක එයා දන්නවා. මොකද ඔය අහලා තියෙනවා මෙතින් මේ විදිහට කුසල් කරාම, මේ විදිහට මේ සීල් රැක්කාම, මේ විදිහට බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවානේ. ඉතින් අංගමඟද ඒ තැන්වල ඉපදීම දිව්‍ය ලෝකවල ඉපදීම වාගේ දේවල් වෙනවායි කියලා. ඉතින් මේ සීලප්‍රත පරාමාසයේ තියෙනවා කෙනෙක් කල්පනා කරනවා මේ විදිහට මම මේ සීලයන් වෘතයන් රැක්කාම කෙනෙකුට හිතෙනවා මම මේ දිව්‍ය ලෝකේ ගිහිල්ලා ඉපදිලා මේ ඒ පරවිපාතියන ඒ දිව්‍යාංගනාවත් එක්ක මම නටනවා, මේ සින්දු කියනවා, මම මේ විදිහට සතුට වෙනවායි කියලා. ඒක එක පැත්තක් ඒ විදිහට. අනිත් පැත්තෙන් තමයි මේ සීලය රකින්නකොට එයාගේ මේ අර අනිත් අකුසල ධර්මයන් එන්නේ නැති බවක් තියෙනවා. අනිත් අකුසල ධර්මයන් දෙන්නේ නැතිකොට මෙයා කල්පනා කරනවා මේකෙන් නිවන ලැබෙනවායි කියලා. එතකොට ඔය සීලබ්බත පරාමාසයේ ඔවාගේ කරුණු දෙකක් තියෙනවා. එතකොට දැන් මේ ස්පර්ශය හේතු කොටගෙන දැන් මේ පුද්ගලයා කල්පනා කරන්නේ මට දැන් හොඳයි, මට මේ අනාගතේ මෙහෙම තව මෙහෙම වෙනවා නම් හොඳයි කියලා. එතකොට එයා අනාගතය අල්ලගෙන ඉන්නවා. හොඳට බලන්න අපේ මනස ස්පර්ශයක් ඇති වෙලා වේදනාවක් ඇති වෙනකොට ඔය සුඛ වේදනාව ඒ මොහොතේ ඉඳන් අනාගතයේ දිගටම ප්‍රාර්ථනාවක් තියෙනවා තමන්ගේ මනසේ. මට දැන් අද හොඳයි, දැන් මට හෙටත් මේක ඕනේ. දැන් කෑමක් කෑවම මිනිස්සුන්ට තියෙන්නේ හෙටත් එහෙලටම මේ ගන්න ඕන නම් හොඳයි කියලා. ඒ වගේ තමයි මේ ස්පර්ශයන් ඇති වුණාම ඔය කාමසුල සහිතව ස්පර්ශයන් ඇති වුණාම විශේෂයෙන්ම ඒවා නැවත නැවතත් පුන පුනා ප්‍රාර්ථනා කිරීමක් තියෙනවා. එතකොට මේ විදිහට තමයි මේ සීලබ්බත පරාමාසය කියන එක වෙන්නේ. එතකොට මේක නිසා මේ භව යෝගී කියන එක ඇති වෙනවා. ඒ කියන්නේ මේ භවයේ සැරිසරන්න, මේක නිසා මේ භවයේ ගමන් කරන්න මේ පුද්ගලයා සතුටු වෙනවා. එතකොට මේ භව යෝගී නිසා මෙයාට ඇති වෙන ව්‍යාපාද කාය ග්‍රන්ථි. කොහොමද ව්‍යාපාද කාය ග්‍රන්ථි ඇති වුනේ? දැන් බලන්න මේ උදාහරණයේදී අර භික්ෂුව මේ ඉන්ද්‍රිය සංවරය අසංවරයෙන් ජීවත් වෙන්න තමයි කැමැත්ත තියෙන්නේ. එයාගේ ප්‍රතිපදාව නැත්තම් එයාගේ විඥානය සකස් කරන්නේ අන්න ඒ දෙයට කැමැතුව ඒව පවත්වමින් ඉන්න. දැන් මේ සකස් කිරීම එයාට කරගෙන යන්න බැහැ අර අනිත් භික්ෂුන් වහන්සේලාගේ වචී සංස්කාරය නිසා. හොඳට බලන්න මොකද උනේ කියලා. එයා අල්ලගෙන ඉන්න හදන්නේ, එයාගේ විඥානය පවත්වන්න හදන්නේ අර වාගේ රූපවලට. එතකොට මේක පවත්වාගෙන ඉන්න බැහැ. එයාගේ විඥානය කැඩෙනවා, වෙනස් වෙනවා මේ අනිත් අයගේ මේ වචන නිසා. අනිත් අය මේ දේවල් කිරීම නිසා එයාගේ විඥානය කැඩෙනවා. විඥානය අතන පවත්වන්න බෑ. දැන් එයාට දැන් මේකටත් මෙයා වෙන්න ඕනේ. මේ භික්ෂුන් වහන්සේලාට එක්ක එකට විරුද්ධව කියන්න හරි මොන හරි කරන්න ඒ පැත්තටත් එයාගේ සංස්කාරයන් කරන්න වෙනවා. දැන් බලන්න මෙතන මේ සංස්කාර මේ විඥාන ශ්‍රොතයන් තියෙන මේ විඥානේ ධාරාවක් වශයෙන් යන්නේ. මේ විඥාන ධාරාව එයා කැමති දෙයට පවත්වාගෙන ඉන්න බෑ. මේ වෙන දෙයකටත් පවත්වන්න වෙලා තියෙනවා. එයා සැරින් සැරේ යනවා. එයා ඒ අපි තරහ යනකොට හොඳට බලන්න අපි සැරින් සැරේ අපි කැමති වූ වස්තුව කරා නැවත නැවතත් අපේ මනස යන්. අකමැති එක තල්ලු කරලා දානවා. අකමැති එක තල්ලු කරනවා, ආපහු කැමති එකට යනවා. ওই විදිහට අපි මාරු වී යන්නේ. මෙන්න මේක නිසා තමයි මේ කෝපය කියන එක, නොසතුට කියන එක ඇති වෙන්නේ. ඒතකොට මේ සූත්‍රය කල්පනා කරනකොට මෙතනින් තමයි මේ ව්‍යාපාද කාය ග්‍රන්ථය ඇති වෙන්නේ. එතකොට දැන් මේව පවතින්නේ මේ අපි මේ ප්‍රාණඝාතය වගේ දේවල් අපි කලින් කරලා තියෙන නිසා. ඒ වගේ දේවල් වලට අපි පිළි අරගෙන පුරුදු වෙලා තියෙන නිසා තමයි මේ දේ නැවත නැවතත් අපිට එන්නේ. එතකොට දැන් මේ සූත්‍ර දේශනාව බලනකොට මේ ඊළඟට කියන කාරණාවලුත් ඔක්කොම මේ විදිහට තමයි හිතන්න ඕනේ. මේ පුද්ගලයා නිතරම හිතන්නේ යමක් අල්ලගෙන ඉන්නේ. ඒක පවත්තන්න දෙන්නේ නැති නිසා, පවත්තන්න බැරි නිසා, විඥාණයෙන් පවත්තන්න තියන්න බැරි නිසා, විඥාන ස්ථිතිය පවත්තන්න බැරි නිසා තමයි මේ පුද්ගලයාගේ මේ තණ්හාව, මේ කියන්නේ තරහව ඇති වෙන්නේ, කෝපයපත් වෙන්නේ, නොසතුට ඇති වෙන්නේ. අපි හැමෝටම ওই විදිහයි ඕක සිද්ධ වෙන්නේ. පැවැත්නි මේ ශාසනය නැත්තම් භික්ෂුවකට මෙමුතු කැමැත්තක් ඇති විය හැකියි. සරත් මහ රහතන් වහන්සේ ඊළඟ එකක් දේශනා කරනවා. මම එවතට පැමිණියේ භික්ෂුව මට රහසිගතව චෝදනා කරන්නේ නම්, සංඝයා මැද චෝදනා නොකරන්නේ නම් හොඳේ කියලා මේ ඒ අයට ඇනට හිතෙනවා භික්ෂුවට. ඒ වෙනකොට මේ භික්ෂුන් වහන්සේලා මේ සංඝයා මැද තමයි චෝදනා කරන්නේ. රහසිගතව නෙමෙයි කියන්නේ. ඒතර රහසිගතව එහෙම කියන්නේ නැති හින්දා දැන් මෙයාට ආපහු මේක තරහවක් වෙනවා, නොසතුටක් ඇති වෙනවා. ඊළඟට සරත් මහ රහතන් වහන්සේ තවත් දෙයක් කියනවා, උදාහරණයක් දෙනවා. තවත් භික්ෂුවකට මේ වගේ කැමැත්තක් ඇති වෙනවා. මම ඇවැතට පැමිණීමි. සමාන පුද්ගලෙක් මට චෝදනා කරනවා නම්, අසමාන පුද්ගලෙක් චෝදනා නොකරන්නේ නම් හොඳයි කියලා. ඉතින් ඒ භික්ෂුවට සමාන අසමාන පුද්ගලෙක් චෝදනා කරයිද, සමාන පුද්ගලෙක් චෝදනා නොකරයිද, ඒ එයාට ඒ කියන්නේ යා හිතන එක නෙමෙයි සිද්ධ වෙන්නේ. අර ඒ කියන්නේ ටීචර් කෙනෙක් එහෙම නොකරයි කියන වාගේ හැඟීම එයාට තියෙනවා. දැන් සාමාන්‍ය එකට ඉන්න අය කියනවා නම් ඉතින් කමක් නැහැ කියලා වගේ නේ. ඉතින් හැබැයි උසස් වූ කෙනෙක් කියනවා නම් ඉතින් තමන් අකමැතියි. ඒක මේ විදිහට තියෙනවා. මේ නමුත් අර චෝදනා කරන්නේ අර ඉහළ එක්කෙනෙක්. එහෙම වුණාම මේ බුද්ධලයා මේ නසතුටටපත් වෙනවා, කෝපයටපත් වෙනවා. ඊළඟට ආයත් සරත් මහ රහතන් වහන්සේ දේශනා කරනවා යම්කිසි භික්ෂුවකට මේ වගේ කැමැත්තක් ඇති වෙනවා. ශාස්තුන් වහන්සේ මගෙන් අහලා දැන් බලන්න මෙතන දැන් ඉස්සෙල්ලා කිව්වේ මේ තමන්ගේ වැරද්දත් එක්ක තමන් දැන් වැරදි දේවල් කරලා ඒ වැරදි දේවල් සම්බන්ධයෙන් තමන්ට අනිත්‍ය මෙහෙම නොකරයි කියලා මේ කෝපය නැතුණා. දැන් ඊළඟට ඇති වෙනවා මේ හොඳ දේවල් සම්බන්ධයෙන්. ඒ කියන්නේ ධම්මමච්චරිය කියලා තියෙන ධර්මයේ සම්බන්ධයෙන් එහෙම දේවලුත් තියෙනවා. ඒතකොට මෙතෙන්දී මේ පුද්ගලයාට තියෙනවා මේ භික්ෂුවට කැමැත්තක් ඇති වෙනවා ශාස්තුන් වහන්සේ මගෙන්ම අහලා භික්ෂුවට ධර්මයේ දේශනා කරනවා නම් හොඳයි කියලා. දැන් මේ තථාගතයන් වහන්සේ එක එක භික්ෂුන්ගෙන් ප්‍රශ්න විමසමින් ධර්ම දේශනා කරන අවස්ථාවන් තියෙනවානේ ආනන්ද හාමුදුරුවන්ගෙන් අහමින් ප්‍රශ්න කරමින් වාගේ. ඒතකොට මෙතෙන්දී මේ කල්පනා කරනවා මගෙන් අහහ කරනවා නම් ඒක හොඳයි කියලා. ඒ වුණාට බුදුහාමුදුරුව වෙන කෙනෙක්ගෙන් අහලා මේව කරනවා. ඒතකොට මෙහෙම කරාම මේ භික්ෂුවට මේ තරහ යනවා. මේකේ වෙන කෙනෙක්ගෙන් අහලා මෙහෙම කිරීම නිසා ඒ මගෙන් අහන්නේ නැති කියන එක උඩ කෝපයට පත් වෙන නොසසුට ඇති වෙනවා. බලන්න ධර්මීය සම්බන්ධයෙන් එහෙමත් ඇති වෙන හැටි. මහානිදාන සූත්‍රයේ මතක ඇති මහානිදාන සූත්‍රයේ ওই විදිහට පෙන්නනවා මේ මච්චරිය කියන එක කොච්චර දුරට මේ යනවද කියලා මසුරු බව. ඒ කියන්නේ මේ ආවාස ඒ වගේම ඔය තමන්ගේ කුලය ලාභය ඒ වගේම මේ වර්ණනාව තමන්ගේ මේ රිපියුටේෂන් කියන එක ඊළඟට මේ ධර්මයේ සම්බන්ධව ඒ විදිහට ඇති වෙන මච්චරිය කියන එක. එතකොට දැන් මෙතෙන්දී ඊළඟට සරුවත් මහ රහතන් වහන්සේ තවත් උදාහරණයක් දෙනවා. මේ දැන් තවත් භික්ෂුවකට මෙහෙම කැමැත්තක් ඇති වෙනවා. එමේ අනිත් භික්ෂුන් වහන්සේලා මේ පිළුපිඳා වදිනකොට මම මුලට දාලා වඩිනවා නම් හොඳයි කියලා. හැබැයි මේ මුලට වඩින්නේ මේ වෙන භික්ෂුවක්. සාමාන්‍යයෙන් මේ භික්ෂුන්ගේ ඉස්සර ආදි කාලේ ඒ අර ඉහළම ඒ කියන්නේ සීනියමන් තමයි මේ ඉස්සරහින් යන්නේ. අනිත් අය ඊට පස්සේ එන්නේ. එතකොට දැන් නමුත් මෙතනදී වෙන සීනිය භික්ෂු වහන්සේ නමක් ඇවිල්ලා වෙන්න ඇති. ඉතින් ඒ හේතු කොටගෙන ඉතින් ඒ අය ඉස්සෙල්ලා වැඩියාම ඉතින් මේකටත් තරහයි. මේකටත් කෝපයටපත් වෙනවා නසුදුටටපත් වෙනවා. ඒ වගේම මේ ශාසනය ඇතම් භික්ෂුවකට මෙවුදු කැමැත්තක් ඇති එක. මම දන්සාලාවේදී මුල් ආසනේ පළවෙනි දියමදුන ප්‍රධාන භෝජනය ලබන්නේ නම් හොඳයි කියලා. නමුත් මේ මුල් ආසනේ හම්බ වෙනවා වෙන භික්ෂුවකට. Tamanට නෙමෙයි. මේ වුණාම ඉතින් මෙතෙන්දී ඒ භික්ෂුව මෙතෙන්දිත් කෝපයටපත් වෙනවා නසුදුටටපත් වෙනවා. එතකොට එතන තමන් කැමති වූ යමක් තිබෙනවා ඒ කැමති වූ දේ නෙමෙයි සිද්ධ වෙන්නේ වෙන දෙයක්. නැවැත්නි මේ ශාසනයේ ඇතම් භික්ෂුවට මේ විදු කැමැත්තක් ඇති විය හැකිය. මම දන්සාලාදී වළඳා අවසානයේ අනුමෝදනාව කරන්නේ නම් මේ හොඳයි කියලා. දැන් සාමාන්‍යයෙන් දානයක් දුන්නාම භික්ෂුන් වහන්සේ මේ අනුමෝදන් කරනවනේ භික්ෂුන් වහන්සේලා. එතකොට මේ තමන් කල්පනා කරනවා සමාජ ලෑස්තිලත් යනවා ඇති මම තමයි අද මේ අනුමෝදනාව කරන්න කියන්නේ. ගියාමන වෙන කෙනෙක් තමයි අනුමෝදන් කරන්නේ. එතකොට මෙතෙන්දිත් ඔන්න තරහ යනවා. කේන්ති යනවා. මේ අසතුට වෙනවා මේක සම්බන්ධයෙන්. ඊළඟට මේ භික්ෂුවකට තවත් කැමැත්තක් ඇති වෙනවා. මේ ආරාමයේ රැස් වූ භික්ෂුන්ට මමම ධර්මයේ දේශනා කරනවා නම් හොඳයි කියලා. භික්ෂුන් වහන්සේලා ආවහම ඒ භික්ෂුන් වහන්සේලාට මේ මම ධර්මයේ දේශනා කරන්න හම්බ වෙනවා කියලා. හැබැයි මෙහෙම හිතුවට වෙන භික්ෂුවක් තමයි මේ ධර්මයේ දේශනා කරන්නේ. ඉතින් මේව අවස්ථාවේදීත් මේක නොලබීම හේතු කොටගෙන ඉතින් කෝපයටපත් වෙනවා නසුතුටටපත් වෙනවා. ඊළඟට මේ ශාසනයේ ඇතම් භික්ෂුවට මෙබඳු කැමැත්තක් ඇති විය හැකියි. ආරාමී රැස් වූ භික්ෂුණීන් හට දැන් ඉස්සල භික්ෂුන් වහන්සේලා දැන් භික්ෂුණීන්. ඉතින් භික්ෂුණීන් හට මට ධර්මයේ දේශනා කරන්න තියනවා නම් හොඳයි කියලා. හැබැයි ඉතින් වෙන කෙනෙක් තමයි ධර්මයේ දේශනා කරන්නේ. ඒ අවස්ථාව යදිනවා ඒ වෙන කෙනෙකුට. ඒ දිනහම ආපහු කෝපයටපත් වෙනවා. ඊළඟට තවත් උදාහරණයක් දෙනවා සරුවත් හාමුදුරුව. මේ භික්ෂුවකට මේ වගේ කැමැත්තක් ඇති වෙනවා. ආරාම රැස්සෙත් උපාසකයන්ට මම මෙහෙම දේශනා කරනවා කියලා. ඊළඟට උපාසිකාවන්ට. ඉතින් නමුත් ඒ පුද්ගලයාට හම්බ වෙන්නේ නැහැ. ඒ භික්ෂුවට අන්‍ය භික්ෂුවක් තමයි ඒ උපාසකයන්ට ධර්මයේ දේශනා කරන්නේ. ඉතින් මෙහෙම වුණාම භික්ෂුන්ට උපාසකයන්ට හරි උපාසිකාවන්ට හරි ඉතින් මේ පුද්ගලයාට ආපහු තරහ යනවා. ඉතින් කෝපයටපත් වෙනත් මේවන හරියට තියෙනවා ලංකාවේ එහෙම බලන්න කල්පනා කරලා මේ වුණ තරම් තැන්වල ඒ ධර්මයේ දේශනා කිරීමේදී ওই ප්‍රශ්නේ හරියට තියෙනවා. ඊළඟට දැන් මෙතනදි කෝපයටපත් වෙනවා. ඊළඟට තව උදාහරණයක් දෙනවා. මේ ශාසනයේ ඇතම් භික්ෂුවකට මේ වගේ කල්පනාවක් තියෙන්න පුළුවන්. භික්ෂුව මට සත්කාර කරනවා නම් ගරු බුහුමන් කරනවා නම් හොඳයි කියලා. හැබැයි භික්ෂුන් වහන්සේලා අන්‍ය භික්ෂුවකටයි ගරු බුහුමන් කරන්නේ සත්කාර කරන්නේ. එතකොට එහෙම දකින්නවද එහෙම කෙරෙනවද ඔන්න මේ පුද්ගලයාට ආපහු තරහ යනවා. මේ මට සත්කාර කරන්නේ නැහැ අනිත් අයට කරන්නේ කියලා කෝපයටපත් වෙනවා උස්සටපත් වෙනවා. ඊළඟට සරුවත් මහ රහතන් වහන්සේ තවත් උදාහරණයක් දෙනවා. භික්ෂුණීන් මට උපසත්කාර කරනවා නම් ගරු බුහුමන් කරනවා නම් මේ හොඳයි කියලා. නමුත් වෙන කෙනෙකුටයි කරන්නේ. ඒක නිසා ආපහු මේ නොසතුට ඇති වෙනවා. ව්‍යාපාදේ ඇති වෙනවා. ඊළඟට තවත් මේ භික්ෂුවට මේ වුදු කල්පනාවක් එනවා. මේ උපාසකවරු උපාසිකාවරු දෙපුල්ලම බැලුවාම එතන කෑලි දෙකකට කඩලා තියෙන්නේ මට සත්කාර කරනවා නම් ගරු කරනවා නම් මේ හොඳයි කියලා. ඉතින් නමුත් වෙන භික්ෂූන්ට තමයි මේ සත්කාර කරන්නේ ගරු කරන්නේ. ඉතින් ඒක නිසා ඉතින් මේ ඔය ජෙලසි වාගේ තියෙන බොහොම ඊර්ෂාවක් ඇති වෙලා ඉතින් මේ මේව කරන්නේ. දැන් ඔය ලංකාව එහෙම දන්නවනේ හරියට ඔය ප්‍රශ්නේ එහෙම ඇති වීම නිසා ඉතින් බුදුමාකාර දේවල් කරනවායි කියලා. ඉතින් නා කෝපයටපත් වෙලා නොසතුට ඇති වෙනවා මේ විදිහට. තවත් මේ භික්ෂුවකට මේ වාගේ කල්පනාවක් තියෙනවා. මේ හොඳ ඒ කියන්නේ සිවුරු හොඳ සිවුරු තමන්ට ලැබෙනවා නම් හොඳයි කියලා. නමුත් මේ හොඳ සිවුරු එහෙම අනිත් භික්ෂුවකට ලැබෙනවා. ඒ අනිත් භික්ෂුවකට ඒ ලැබුණාම ඉතින් ඒක ගැනත් කෝපයටපත් වෙනවා. ඉතින් ඔය සංඝයා වහන්සේලා හුඟක් වෙලාවට ඔය දැන් හුඟක් දේවල් අතහැරලා ගිහිලා තියෙන නමුත් ඒ බුදුහාමුදුරු දේශනා කරන ඔය අය ඔය ආවාස පිණ්ඩපාතය ඔය මේ සිවුරු වගේ දේවල් වල ඩවට ඇලෙනවා කියලා හරියට. අර අනිත්‍යව අතහැරියම මේක අල්ල ගන්නවා. ඒ මනසේ ස්වභාවය. ඉතින් මේ මනසේ ස්වභාවයට මේක අමාරුයි. ඉතින් අනිත් අයට ඒ හොඳ එක මට නෙමෙයි අනිත් අයට ලැබුණේ කියලා ඉතින් ඒකට නොසතුට ඇති වෙනවා. ඒ වගේම භික්ෂුවකට මේ වගේ කැමැත්තක් ඇති වෙනවා. මේ ප්‍රණීත, ඉතා හොඳ පින්ඩපාතේ මමම ලබන්නේ නම් කියලා. නමුත් මේ ප්‍රණීත පින්ඩපාතේ වෙන කෙනෙකුටයි ලැබෙන්නේ. ඉතින් එතනත් කෝපය ඇති වෙනවා. ඊළඟට තව කෙනෙකුට ඇති වෙනවා මේ සේනාසන. සේනාසන මේ සේනාසනේ මට ලැබෙනවා නම් හොඳයි. අනිත් භික්ෂුන්ට නොලැබෙනවා කියන එකයි මට ලැබෙනවා නම් හොඳයි කියන්නේ. හැබැයි නමුත් ඒක ලැබෙන්නේ වෙන භික්ෂුවකට. ඉතින් එහෙම ලැබුණාම ඒ භික්ෂුව ආපහු කෝපයටපත් වෙනවා. ඉතින් මේකත් දන්නවා ඇති මේ නඩු ගියා ගන්න තත්ත්වයට ඔය මේ භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා තිනවා මේක සම්බන්ධයෙන්. මේ සේනාසන සම්බන්ධයෙන් ඉතින් ඒවා උදාහරණ දී අද කාලෙත් හොඳට පේනවා. ඊළඟට සරුවත් මහ රහතන් වහන්සේ නැවතත් දේශනා කරනවා මේ ගිලම්පස දැන් අසනීප වෙලා ඉන්න වෙලාවක මේ ගිලම්පස හැම මම ලබන්නේ නම් හොඳයි කියලා. නමුත් ඒක ලැබෙන්නේ වෙන එක්කෙනෙකුට. ඉතින් එතනත් කෝපයටපත් වෙනවා. එතකොට දැන් මේ විදිහට බලන්න හැම අවස්ථාවෙදීම මේ පුද්ගලයාට තිබුණේ මොකද්ද? යම් කිසි දෙයක් එයා අල්ලගෙන ඉන්නවා. ඒ අල්ලගෙන ඉන්න දේ තමන්ට නොලැබී වෙන කෙනෙකුට ලැබීම හේතු කොටගෙන එයා කෝපයටපත් වීමක් තියෙනවා. එතකොට අනිත් අතට ගත්තාම එතකොට දැන් අපි කියනවා අපි කතා කරා අර මුලින් කොහොමද සීලාබ්බත පරාමාසය ඇතිවිලා භව යෝගී ඇතිවිලා ඒක කොහොමද මේ ව්‍යාපාදයට වෙන්නේ කියලා. ඒක තමයි මේ සාරිත් මහරහතන් වහන්සේ පැහැදිලි කරන්නේ. ඔය ආහාරයේ දෙවෙනි කියන්නේ ස්පර්ශ ආහාරයේ හේතු කොටගෙන ඇති වෙන දෙපැත්තට යන ප්‍රශ්නය තමයි මේ පෙන්වන්නේ. ගාදුරට ඕක මේකම තමයි ඔය මහා නිදාන සූත්‍රයේ අර පෙන්නලා තියෙන්නේ අර භවයේ පැත්තට යනවා එක විදියකින් අනිත් පැත්තට අර මච්චිරිය පැත්තට යනවා දෙපැත්තට කැඩිලා මේ එකම වේදනාව හේතු කොටගෙන දෙපැත්තට යන හැටි තථාගතයන් වහන්සේ එතන පෙන්නවා. මේ වගේම අපි දන්නවා මේ ආහාරයේදී දෙවිනි ස්පර්ශ ආහාර හේතු කොටගෙන අපි කොහොමද අර සුඛයි කියලා එකක් අරගෙන ඊට පස්සේ භව යෝගය ඇතිවිලා ව්‍යාපාද කාය ග්‍රන්ථය ඇතිවිලා කොහොමද වෙන්නේ කියන එක. ඒක තමයි මේ උදාහරණ දීලා මේ පැහැදිලි කරලා පෙන්නලා තියෙන්නේ. මේක හරිය වැදගත්. අපි වැඩි වශයෙන් අපේ මනසේ අපි පවතින්නේ මෙන්න මේ අවස්ථාවල. වැඩිම කාලයක් හොඳට බලන්න තමන් ඉන්නේ මේ කාම අරමුණු සහිතව ඒක ගැන හිත හිතාද එහෙම නැත්නම් ගාක් වෙලාවට ව්‍යාපාදී සහිතවද ඉන්නේ කියලා. ගාක් හිතලා බැලුවොත් ඉන්නේවි මනසේ හරියට මේක තියෙනවායි කියලා. රස්සාවක් කරනවද, පුද්ගලයන් දකින්නවද, පේනවද, කතා බහ කරනවද, ওই ප්‍රශ්නේ හරියට තියෙනවා. මේ අංගන කියන එක බොහොම ධර්මයි. ඔය සමාධියේදීත් මේ සමාධිය හොඳට පවත්වාගෙන ඉන්න බැරි එක කාරණයක් තමයි මේ අංගන. අංගන තියෙනකොට ඒක ඉහළ සමාධිය පවත්වන්න බෑ. මේක හුඟක්ම තේරෙන්නේ භාවනා කරන කෙනෙකුට. භාවනා කරන්න කරන්න මේක පැහැදිලි වෙනවා. කොයි තත්ත්වෙද මේ මට මේ මෙතන මේ සමාධියේ මේ ධානයේ මෙතනම පවත්වාගෙන ඉන්න බැරි කියන එක. ඒ ඉන්න බැරි වෙන්නේ මෙන්න මේ වගේ දෙයක් ඇවිල්ලා අපිව පල්ලෙහාට ඇදලා දානවා. ඒක නිසා තමයි මේකෙන් පිරෙන්නේ. ඉතින් මේක මේ දෙවිනි ආහාරයේ දෙවිනි ප්‍රශ්නේ තමයි ඒ මාර්ගයේ ගිහිල්ලා තමයි අපිට ওই ජරාව කියන එක පවා ඇති වෙන්නේ. මේ දෝමනස්සේ කියන එක ඇති වෙන්නේ මේකෙන්මයි. ප්‍රියංගේ විප්පයම වෙනවයි කියන එක ඇති වෙන්නේ මේ ඔය ආහාරයේ ඔය දෙවිනි පස ආහාරයෙන් තමයි මේ තුනම සිද්ධ වෙන්නේ. එතකොට අපි එච්චර දුරට අපි යන්නේ නැහැ. අපි මේක සූත්‍ර දේශනාවන් බලමු. ඊළඟට සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා මේ මෙච්චර වෙලා මේ දේශනා කරමින් උදාහරණ දීලා මේ අංගණේ කියලා කියන්නේ මේ කැමැත්ත පරිදි පවත්නා වූ ලාමක කුසල ධර්මයන් කියන එක. ඒක එහෙම නැත්නම් අන්හෝල්සම් විෂස් කියන එක තමයි මේ කියන්න තමයි මේ උදාහරණ පිට පෙන්නේ. ඊළඟට සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා එවත්නි යම් කිසි භික්ෂුවගේ කැමැත්ත පරිදි පවත්නා වූ ලාමක වූ මේ අකුසලයෝ පහන් නොකළා වූ දක්නා ලැබෙද්ද ඇතයි අසනු ලැබෙදී කියන්නේ හාමුදුරුවෝ මෙහෙම තරහ යනවා කියලා අහනවා දැනගන්න ලැබෙනවා කියන්නේ කණිත් ඇට. එතකොට මේ පුද්ගලයා අපි හිතමු ආරණ්‍යයකින් සාමාන්‍යයෙන් ඉතින් කල්පනා කරනවා ආරණ්‍යෙ ඉන්නේ හාමුදුරුවෝ හොඳයි කියලා නේද? වනේ කැලෑවේ ඉන්නවා නම් ඉතින් කල්පනා කරනවා හොඳයි කියලා. ඊළඟට මේ පින්ඩපාතෙන් ජීවත් වෙනවා බොහෝම හොඳයි පින්ඩපාතෙන් මේ හාමුදුරුවෝ ජීවත් වෙන්නේ කියලා. ඊළඟට මේ පාංශුකූලයෙන් ජීවත් වෙන්නේ අර මේ සෝහනට දාපු සිවුරු අරගෙන ඒ වගේ ධර්ම පුද්ගලයෙක් කියලා. ඒ එහෙම කළා වුණත් මේවා පහ කළ නැති කියලා අනිත් අයට අහන්න ලැබෙනවද? ඒ අය මේ පුද්ගලයාට සත්කාර කරන්නේ නැහැ. ගරු කරන්නේ නැහැ. පුදන්නේ නැහැ. ඊට හේතුව තමයි මේ ලාමක අකුසල ධර්මයන් එයා පවත්නවා. ඒක පහ කරලා නැතිකම. ඒතොර නැවතත් කියනවා අර සල්පලකින් හෝ රන් කුලයකින් මේ කොහෙන් හරි ගේනවා හොඳ මේ වාදනයක් ගේනවා. ඒ පිරිසුදු වාදනයක් ගෙනල්ලා මේ වාදනයේ ඇතුළත දානවා මේ සර්ප කුණ බලු කුණ එහෙම නැත්නම් මිනිස්යන්ගේ ශරීරයේ කුණු කොටසක් දාලා තවත් එකකින් වාදනයකින් වහගෙන උදේ වෙළඳ පොළ පැත්තට යනවා. එහෙම යනකොට මිනිස්සු ඒක දැකලා ආනෝ පින්වත්නි ඔය හිතා වටිනා වස්තුවක් මෙන් මේ ගෙන යන්නේ මොකද්ද කියලා මේගොල්ලෝ මේ නවත්තලා මේ වාදනය අරලා බලනවා. ඒ දැකලා අරපු ගමන් මේගොල්ලන්ට පේන්නේ මේ මල කුණ. ඒක දැක්කහම එයාට පිළිකුලක් ඇති වෙනවා. කැත බවක් ඇටේනවා. එතකොට කෙනෙකුට අර බඩගින්නක් තියුණා දැන් පිඟානක දාගෙන යන්නේ කෑමනේ රස කෑමක් කියලා හිතාගෙන මේ බලන්නේ බඩගින්නක් ඇත්තෝ තියෙනවද ඒ තියෙන පුද්ගලයාට ඒක කම්ම කැමැත්තක්වත් නැති වෙනවා කවුරු හරි ඉතින් බඩ පිරෙනකම් කාල හිටියොත් ඉතින් ඒ ගැන මේ පුද්ගලයා ගැන කතා කළ යුතු දෙයක්වත් නැහැ මොකද මේ පුද්ගලයාට කොහෙත් මොන කමක් නැති ඒක නැත්තටම නැති වෙනවා මේ වගේ තමයි වික්ෂුන් වහන්සේලා ඒ හොඳට ඉන්නේ නැත්තම් අර සාමාන්‍ය පුද්ගලයෙකුට ඉතින් මේ වික්ෂු ජීවිතයටවත් ඇතුල් වෙන්නවත් සිතීමක් ඇති වෙන්නේ නැහැ මොකද ඒ තරම් මේක දරුණේ මේ විදිහ බැලුවාම මේ විදිහට ඒ කියන්නේ අපිරිසිදු ජීවත් වෙනවා කියන එක. ඊළඟට එසේම ඇවත්නි යම්කිසි භික්ෂුවගේ කැමැත්තසේ පවත්නා වූ මේ ලාමක අකුසල ධර්මිය පහ නොකළා වූ දක්න ලැබෙද ඇති අසන ලැබෙද ඌ ආරණ්‍යයේ සිටත් වනේ දුර නැසෙනසුන් විසවත් පිණ්ඩපාත ඇති වුණත් ඒ පිණිසුගා වැඩියා වුණත් ඒ අනිත් අය ගරු බුහුමන් කරන්නේ නැහැ කියලා මේ මෙයාගේ ලාමකෝ ඒවා අකුසලයව පහ නොකළ තියනවායි කියලා තියනවායි කියන එක. නමුත් යම්කිසි භික්ෂුවන් විසින් මේ ලාමක අකුසල ධර්මයන් මේවා මේ ක්ලේශයන් පහ කළා කියන්නේ අංගණයේ දින එක පහ කළා හිමේ වාසය කරනවායි කියලා දැන්නත් ඒ භික්ෂුව මේ ආරාධනාව පිළි අරගෙන මේ ගෙවියන් ඉන්න තැනට වඩිනවද? ඒ කියන්නේ සිවුරු පිළිගන්නවද? ඒ කියන්නේ කැලෑවෙනි මේ ඉන්නේ. මේ භික්ෂුන් වහන්සේලා මේ ගමේ හරි ඒ නගරවල හරි ඒ තැන්වල ජීවත් වෙනවා. අර රළු සෙවුරු අර මේකෙන් අරගෙන ඇඳගෙන ඉන්නවත් නෙමෙයි පරිහරණයකුත් නෙමෙයි අර මිනිසුන් පූජා කරන ඒ සෙවුරු අරගෙන තමයි ජීවත් වෙන්නේ. ඒ පුද්ගලයා මේ අර අංගණයක් නැති නිසා ඒව පහ කරපු නිසා පුද්ගලයන් ගරු බුහුමන් කරනවා සත්කාර කරනවා. ඒ මොකද මේවා පහ කරලා තියෙන නිසා. එතකොට ඒක ඒ තරම් වටිනවා. ඒතර උදාහරණයකුත් දෙනවා. එවත් මේ සල්පිලකින් මේ විදිහට අර භාජනයක් ගෙනලා තිනවද ඒ පිරිසුදු බබලන්නා ওই වාජනේ ඉතින් ඇල්හාලි බත්තාගේ සුක්ම හොඳ ව්‍යංජන වලින් පුරවලා ඒක අරගෙන යනවද වෙළඳ පොළකට. ඉතින් ඒ මිනිස්සු දැකලා කියනවා ආ මේ වටිනා වස්තුවක් නේද ගෙනියන්නේ කියලා. ඉතින් නවත්තලා හරලා බැලුවාම ඒ දැක්කත් එක්කම මනාපවාවක් ඇති වෙනවා. මොකද වාජනේ පිරිසුදුයි ඒක ඇතුලේ තියෙන දේවලුත් පිරිසුදුයි අර පිළිකුල් බවක් නැහැ. ඉතින් මේ කන්න බඩගින්න මේ පිරිතේ කා සිටුරු වුණත් කැම ආසාව උපදිනවා. බඩගින්න ඉන්න අයට ඉතින් කවර කතාවද කියලා ඉතින් බඩගින්න ඉන්න පුද්ගලයාට කොහොමද කැම කන්න ඕනේ. ඒ වගේ තමයි මේ පුද්ගලයාගේ මේ විදිහට මේ අංගණයක් නැද්ද පහ කරලා තියනවද ඒ පුද්ගලයන් මේ හොඳට පිළිගන්නවා සත්කාර පුදු සත්කාර කරනවා මේ අනිත් භික්ෂූන් අනිත් අනිත් පුද්ගලයන් මේ හැමෝම සත්කාර කරනවා. එතකොට මතක ඇති අර සරුවත් මහරහතන් වහන්සේත් ඔය මුලින් ඔය අස්සජිහාමුදුරුවනේම දැකලා ඒ හැසිරෙන විදිය ගමන් කරන විලාසය ඒකේ ඒවා දැකලා තමයි මේ සරුවත් මහරහතන් වහන්සේටත් මේ කියන්නේ එතකොට ගිහි ජීවිතේ හිටියේ. ඉතින් අර රහත් මේ එයා බුද්ධ ශාසනයට ඇතුල් වෙන්න පවා සිතුණා නේ ඒක දැකලා. එතකොට ඒක තමයි මේ උදාහරණේ බැලුවහම වටිනාකම උතන. මේක කිව්වහම මේ දේශනාව කළාම මොග්ගලාන මහරහතන් වහන්සේ දේශනා කරනවා සාරිපුත්‍රය මට උපමාවක් ඇටින්නවා කියලා. ඉතින් ඒ පාර ඒක ගෙනහර දක්වන්නේ කියලා සරුවත් මහරහතන් වහන්සේ කිව්වා. ඉතින් මේ මොග්ගලන් හාමුදුරුව රජගහ නුවර මේ වාසය කරන කාලේ ඒ පෙරවරුවේ මේ සිවුරු රහිතව ඒ පිඩුසුදා යනකොට මේ එක සමಿತಿ කියලා මේ රියකාරයේගේ පුත්‍රයේ මේ ඔය මේ අර රිම් එක තියෙන්නේ මේ වාහනේ මේ වටේට රවුම තියෙන්නේ ඒ එකක් හදනවලු. එතකොට එතන මේ පාණ්ඩ පුත්‍ර කියලා ආජීවක කෙනෙකුත් ඇවිල්ලා ඉඳලා තියෙනවා. ඒ පාණ්ඩ පුත්‍ර ආජීවකයා එයාත් ඇවිල්ලා මේව හදන්න දන්නවා. කලින් හදන්න ඉතින් ඒව දන්න පුද්ගලයෙක්. එතකොට මේ පුද්ගලයා කල්පනා කරනවා මේ ආජීවකට කල්පනා වෙනවා මේ සමಿತಿ මේක මේ මෙතන ඉස්සෙල්ලා දිග ඇරලා මෙතන අනිත් තැන දිග ඇරලා මේ විදිහට මේක හදනවා නම් හොඳයි කියලා එයාට හිතෙනවා. එයා ඉතින් මේක බලාගෙන ඉන්නවා. මේක බලාගෙන ඉන්නකොට මේ අර පුද්ගලයා මේ විදිහටම මේක එයා හිතන තැනින්ම තමයි මේ පුද්ගලයාත් දිග අරින්නේ. ඉතින් ඒක සාමාන්‍යයෙන් දෙන්නම් ඉතින් දක්ෂ පුද්ගලයෝ දෙන්නෙක් නම් ඉතින් අර ලොකුවට නැවිලා තියෙන තැනක් වෙන්න ඇති සමහර විට ඉස්සෙල්ලා හදන්නේ. ඒ වගේ පොඩි තැන් පස්සේ ඒ වගේ ඉතින් මේ පුද්ගලයා අර පිළිවෙලට ඒක යනවා. ඉතින් අරයා හිතන විදිහට මේ පුද්ගලයාත් මේක කරනවා. ඉතින් මේ පුද්ගලයාට ඒ ආජීවකයට සතුටටපත් වෙලා හිතනවා මේක හරියට මේ මගේ සිත දැන හෘදයෙන් දැනගෙන මේක හරියට මේ හදනවා වගේ කියලා මෙයාට සතුට වචන එයා පහල කරා. ඉතින් බලන්න මේ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ එතනින් යනවා. මුගලන් මහරහතන් වහන්සේ ඉතින් මෙයාට දෙන්නගේ මනසේ ඇති වෙන දේවල් මුගලන් මහරහතන් වහන්සේගේ අර ඉර්ධි බලයෙන් ඒ මනසෙන් දැනගන්නවා මේ පුද්ගලයාට මෙහෙම දේවල් සිතේ ඇති වෙනවායි කියලා. එතකොට දැන් මෙතෙන්දී මේ ඒ වගේම මුගලන් මහරහතන් වහන්සේ දේශනා කරනවා ඒ වගේම මේ ශ්‍රද්ධාවක් නැත්තා වූ ශ්‍රද්ධාව නැතුව ජීවිකාව පිණිස ගිහිගෙයින් නික්ම සාසනීය පැවිදි වූ දැන් මෙතන තමයි අර පෙන්වන්නේ මොනවද මේ වැරදි දේවල් කියලා මේ කෛරාටිකම රැවටිලි කරන කම ඒ වගේ සිත් තියෙනවා විසිර ගියා වූ තියෙනවා ඇතුළත සාරයක් නැත්තා වූ හිස් මාන ඇති චපල ක්‍රූර වචන කියන සංවර නොවු ඇති සංවර නැති ඉන්ද්‍රියන් තියෙන මේ භෝජනීය ප්‍රමාණය දන්නේ නැති ඒ නිදිවැරීමේ නොයදුනා වූ ඒ කියන්නේ දැන් හුදෙකලාවත් කාලා බුදිය ගන්නවා මේ නිදා මේ කියන්නේ නැකිටලා භාවනා කරන්න එහෙම කල්පනාවක් නැහැ. ඊළඟට මේ ශික්ෂාවේ ඒ ගෞරවයක් නැහැ. ශික්ෂාවට ගෞරව කරන්නේ නැති සිවුරු ආදී බොහෝම ලබාගෙන ඒ සිවුරු පරිහරණය කරමින් ඒ ගැන ඒ විදිහට පවත්වාගෙන ඉන්න ඒ වගේ අය ගැන. ඒ ගැන වීරයක් නැහැ. පහ වූ වීරය, මුලා වූ සිහිය, හොඳ නුවණක් නැති, එකඟ වෙච්ච සිතක් නැති, ඒ ප්‍රඥාවක් නැති මේ වගේ භික්ෂුවෙද්ද ආයුෂ්මත් සරියුත් මහරහතන් වහන්සේගේ මේ ධර්ම දේශනාවෙන් තමන්ගේ සිතින් ඔවුන්ගේ සිත දැනගෙන මේ අර අර වාහනේ අර මේකේ රිම් එකේ යදාරිනෝ වගේ ඒ තමන්ගේ තියෙන ලාමක වූ මේ අකුසල ධර්මයන් ඒවා අර විදිහට මේ පවත්නවායි කියලා. එතකොට දැන් මෙතන අර මේ සිතින් සිත දැන කියන්නේ අර අපිට මතකද අර ආජීවක මේ මොහොතේදී අර පාණ්ඩු ආජීවකට අර යා හිතනවා මේක අරි කියලා එතනම අර පුද්ගලයා අරිනවා ඒ වගේ අර සිතින් සිත දැනගෙන අරිනවා වගේ මේක කියලා මුගලන් මහරහතන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට ශ්‍රද්ධාවෙන් ගිහිගෙන නික්ම සාසනීය පැවිදි වූ කෛරාටික නොවු දැන් අනිත් පැත්ත ඒ කියන්නේ රැවටිලි නැත්තා වූ පුරුදු කළ කෛරාටිකන් නැති විසිර නොගිය සිත් ඇති හිස්මාන මානයන් අර ඉස්සෙල්ලා කිව්ව දේවල් ඔක්කොම ඒ කියන්නේ ඉන්ද්‍රිය සංවරය තියෙනවා. ඊළඟට වීර්යය තියෙනවා. මේකට ශික්ෂාවේ ගෞරවය තියෙනවා. එහෙම ප්‍රඥාව තියෙන ඒ හොඳ සිහි කල්පනාව ඇති පුද්ගලයෝ ඉන්නවද ඒ කොටසට මේ ධර්මීය අසා වචනින් සිතින් බොන්නාක් මෙන් කියලා නේ අනුභව කරන්නාක් මෙන් කියලා. මොකද අර තමන් ඒවා තමන්ගේ එක තියෙනවයි කියන එක දැක්කහම ඒක තමන්ට බොහොම හොඳයි. අර ඒ ගතිය දැන් කුසලයක් එහෙම තියෙනවා නම් මට මේ කුසලයේ තියෙනවයි කියලා ඒ කල්පනා කරනවත් එක්කම මේ ප්‍රීතිය කියන එක ඇති වෙනවා. මේ සුඛය ඇති වෙනවා ඒක තමන්ගේ දැන් සිල්පද කැඩිලා නැත්තම් උදාහරණයක් වශයෙන් ඒ සිල්පද සිල්පද මෙනෙහි කරලා බැලුවම සිල්පද කැඩලා නැතේ කියලා පේනවනම් ඒක නිසාම ප්‍රමෝදයේ ඇති වෙලා ඉතින් මේකෙන් ප්‍රීතිය ඒ විදිහට ගමන් කරනවා. එතකොට ඉතින් තවත් උදාහරණයක් දෙනවා. මේ සැරසීමට කැමති තරුණ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් මේ වතුර හිම නාලා ඊට පස්සේ අර මල් දම් මේක අරගෙන මල් දමක් හරි මලක් ඔළුවේ ගහ ගන්නවා වගේ ඒ වගේ අර ඉසේ පනදවා ගන්න යන්න ඒ වගේ මේ ශ්‍රද්ධාවෙන් ගිහින් ගිහින් නික්ම ගිය පැවිදි වූ ඒ ඒ කෛරාටික නෝ තනත්තේ අර විදිහට ඒ විසර්ගීය සිත් නැති අර ශික්ෂාවේ ගෞරව ඇති සිවුරු ගොඩාක් පරිහරණය කරන්නේ නැති ඒ වගේම වීරිය තියෙන සිහිය තියෙන ප්‍රඥාව තියෙන ඒ පුද්ගලෙක් වෙද්ද මේ සරුත් මහ රහතන් වහන්සේගේ මේ ධර්මයේ ක්‍රමයේ අහලා වචනින් වචනින් සිතින් බොන්නාක් මේ අනුභව කරනවා කියලා මුගලන් මහ රහතන් වහන්සේ දේශනා කරා. ඉතින් මේ විදිහට මේ මහා පුරුෂයෝ දෙදෙනා ඒ දෙදෙනාගේ යහපත් වචන මේ අනුභවයන් වුණා. ඉතින් මේ විදිහට මේ අනිත්‍යව මේ හොඳ තත්ත්වයෙන් මේ අකුසලයෙන් අයින් කරලා මේ කුසලයේ පිහිටවල මේ විදිහට තියෙනවා කියලා. ඉතින් මේ සූත්‍ර දේශනාව මෙතනින් අවසానයි. ඉතින් මේ සූත්‍ර දේශනාවේ හුඟාම වැදගත්කම තමයි හොඳට කල්පනා කරන්න මේ අපිට ඇයි මේ අපිට ව්‍යාපාදේ ඒ වගේ දේවල් ඇති වෙන්නේ, ඒ ව්‍යාපාදයන් තරහන් කෝපයන් ඇති වෙන්නේ අපි මොකක් හරි දෙයක් හොඳින් අල්ලගෙන ඉන්නවා. ඒ හොඳින් අල්ලගෙන ඉන්න දේ නිසාම අපි දිගට ඒක ගමන් කරලා ඒක වෙනස් වීම, ඒ කියන්නේ සංස්කාරයන් මේවෙන් දෙකක් සිද්ධ වෙනවා. තමන් එකක් අල්ලගෙන ඉඳ හදනවා, අනිත් අතට අර අනිත් අයගේ වචන නිසා හරි අනිත් අය දැනගැනීම නිසා හරි ඒ සංස්කාරයන් තවත් සංස්කාරයක් එනවා. එතකොට මේතන දෙවෙනි සංස්කාරය කල්පනා කරන නිතරම අර අනිත් අයගෙන් උදව් වෙලා තමයි මේක සිද්ධ වෙන්නේ. නමුත් අපි තුල තියෙන නිසා තමයි ඒක අපි තුල වැඩිලා අර කෝපය කියන එක ඇති වෙන්නේ. තරහ යන්නේ අපි මේ විදිහට හැසිරෙන්නේ අපි තුල මේක තියෙන නිසා, අපි ඒක සමාදම් වෙලා තියෙන නිසා. ඒ කියන්නේ ප්‍රාණාතිපාතා කියන එක අපි සමාදම් වෙලා තියෙන නිසා තමයි අපිට ওই වගේ ද්වේෂයන් සහිත දේවල් සිද්ධ වෙන්නේ. මතකද අපි දන්නවනේ අපි ගන්නකොට ප්‍රාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කියනවා. සමාදම් වෙනවයි කියලා කියනවා. එතකොට අපි මේ නරක දේවල් අපි පුරුදු කොල්ලා අපි කලින් ඒවා සමාදම් වෙලා තියෙන. ඒක නිසා අනිත් අය කියනකොටම අපි ඒවා පිළිගන්නෝ, අපි ඒක මනසට වදිනවා. දැන් තථාගතයන් වහන්සේට එහෙම කවුරු හරි බැන්නා නම් එහෙම තථාගතයන් වහන්සේ ඒක පිළිගන්නේ නැති හින්දා ඒ පුද්ගලයාටම තමයි ඒක ආපහු යන්නේ. මොකද තථාගතයන් වහන්සේගේ මනස කිසිම දෙයක් ඒකින් ඇති වෙන්නේ නැහැ. ඒක තථාගතයන් වහන්සේ සමාදම් වෙච්ච දේවල් නෙමෙයි නිසා. එතකොට දැන් මෙතන හොඳට පැහැදිලි මේ සූත්‍ර දේශනාව හරියට වැදගත්. සමාධිය කියලා සමාධිය හොඳට පවත්වන්න, සමාධිය නැති කෙනෙකුට සමාධියට යන්නත් මේ සූත්‍ර දේශනාව හරියට උදව්පකාර වෙනවා. මතයි එහෙමනම් අපි දැන් ප්‍රශ්න වලට යමු. කාට හරි ප්‍රශ්නයක් තියෙනවද?
ડોક્ટર ලාමකාක සුල උපක්ලේශ එක්තරා සමාන්තර ගතියක් තියෙනවද ડોક્ટર?
ක්ලේශයන් තමයි මෙතන කියන්නේ. ඉතින් අපි උපක්ලේශයන් කියලා කිව්වහම ඕක මේ ඒ කියන්නේ අංගන කියන එකේ උපක්ලේශයන් කියන එකේ එතන එහෙම සම්බන්ධයක් තියෙනවා. නමුත් ඉතින් ද්වේෂයට ඇති වුණාට පස්සේ ඉතින් අපි දිගටම යනවානේ. ඉතින් ඒක නිසා මේ යම් කිසි තැනකින් පටන් අරගෙන අපි අර ලොකු එකට දක්වා ගමන් කරනවා. ඉතින් ඒකේ පටන් ගැනීම දැන් මේ කුඩා දෙයක් දැන් බැලුවහම බලන්න දැන් මෙතන භික්ෂුන් වහන්සේට මෙතන පෙන්නනවා මේ නරක වෙච්ච දේවල් තියෙනවා. ඒ කියන්නේ බඩ පුඳුවට පුරවගෙන නිදාගන්නේ ඒ වගේ දේවල්. මේ ගැන්ගේ ඉන්ද්‍රිය අසංවරය ඇති කර ගැනීමෙන් ඇති වෙන දේවල් තියෙනවා. නමුත් ඒවා කෝපය ඇති වුණාට පස්සේ ඉතින් ඒක දිගටම අර දරුණු තත්ත්වයටම ගමන් කරනවා. එතකොට දැන් අපි හිතමු උපක්ලේශයෙන්ගේ පටන් ගත්තා නම් අර අධික උපක්ලේශය දක්වාම ඒ පුද්ගලයා ගමන් කරනවා. ඉතින් ඒක තමයි අර පිඟානේ කුණු බැඳෙනවා කියන එක කිව්වේ. ඉතින් එන්න වැඩි වෙනවා කියන එක.
තිරසන්න.
තව කාට හරි ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න නැත්තම් ડોક્ટર මාදවට ප්‍රශ්න වගේක් තියෙනවායි කියලා තියෙනවා. අපිට ඒකින් කීපයක් බලන්න පුළුවන්. හොඳයි. ડોક્ટર මාදව අහලා තියෙනවා මේ සීලබ්බත පරාමාසය කියන එක අපේ මේ සිංහල ක්‍රමයට සාමාන්‍යයෙන් හිතනවානේ මේ ග්‍රහාපල කියලා. ග්‍රහාපලයි මේ සීලබ්බත පරාමාසයයි කියන එක ඒක එකම වගේද කියලා. ඒ පැත්තෙන් කියන එක. ඔය දැන් ඔය ග්‍රහාපල කියලා ඉතින් ඔය කියනවනේ මේ මේ සෙනසුරු රාහු තියෙනවා. ඉතින් ඒකට බෝධි පූජා තියෙනවා. මේ මේ කියලා කතා මෙන් කතාව. එතකොට මෙතන මේ සීලපත පරාමාස පැත්තට තමයි මේකත් යන්නේ. ඒ කියන්නේ මම දැන් මම මොකටද මේ සෙනසුරු අපල ග්‍රහාපල තියෙනවනේ මම ඒක අයින් කරගන්න උත්සාහ කරන්නේ මොකද? මම තව හොඳට ජීවත් වෙන්න. බලන්න සීලපත පරාමාසයේ තියෙන්නේ මොකද්ද? මේ සීලයන් රැකලා වෘතයන් රැකලා මම තවත් හොඳ වෙනවා කියලා කල්පනා කරන්න. දැන් මේ ග්‍රහාපල අයින් කරගන්න අපි උත්සාහ කරන්නේ කෙනෙක් කරනවා නම් එහෙම කරන්නෙත් අය කල්පනා කරනවා මෙහෙම කරලා මම මේක තව හොඳට ජීවත් වෙනවා කියලා. එතකොට මේ ප්‍රශ්නේ උත්තරේ ගත්තාම මේ තමන් එහෙම කරන්නේ සීලබ්බත පරාමාසය තමා කරාගෙන යන එක තමයි මේ කරන්නේ. එතකොට දැන් සීලබ්බත පරාමාසයන් මේ සක්කාය දිට්ඨිය සීලබ්බත පරාමාසය විචිකිච්ඡාව කියන තුනම නැති කරගන්න ඕනි සෝවාන් ඵලයේ කියන එක ඇති කරගන්න. එතකොට මේක සීලබ්බත පරාමාසය නැති කරනවා කියලා කල්පනා කරලා නෙමෙයි හැබැයි මේ සෝවාන් ඵලයන් සඳහා කෙනෙක් වැඩ කරනකොට කරන්නේ. ඒ පුත්කලයා කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරනවා. ඒ කියන්නේ සම්මා දිට්ඨිය පුරනවා. සම්මා දිට්ඨිය පුරනකොට මේ සම්මා දිට්ඨියේ පිරීම හේතු කොටගෙන තමයි මේ සීලබ්බත පරාමාසයන් වාගේ දේවල් සම්පූර්ණයෙන් අයින් වෙලා යන්නේ. ඒවා නොකරන්නේ. එතකොට දැන් මෙතන මේ ඔය ග්‍රහාපල ඒ වගේ දේවල් වලට වඩා විශේෂයි මෙතෙන්දී මේ සීලබ්බත පරාමාසයේදී මේ සීලයන් රැකලා මේ වෘත්තයන් රැකලා මිනිස්සෙන්ට හිතෙනවා මට මුකුත් නැහැ කියලා. අර දාරුචී පුත්තටත් වුණානේ මේ ප්‍රශ්නේ. එයා මේ ලී ඇඳගෙන හිටියේ ලී වලින් හැම අදාපු මේව මොකද අර මිනිස්සු සත්කාර කරනවා ඒ විදිහට ඒව තිබුණා. හැබැයි එයාට ක්ලේශයන් මුකුත් දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැති නම් මොකද සීලය බොහොම අධිකයි. තී පුත්ගලට තිබුණා මම බුදු වෙලයි කියලා නිතරම. අනේ ඒ වගේ මේ සීලබ්බත පරාමාසයේදී ඔය විදිහට දිවට ගමන් කිරීමක් තියෙනවා. ඉතින් අර වෙන දෙවි කෙනෙක් උදව් කළා තමයි ඥාති දෙවි කෙනෙක් උදව් කළා තේ බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා ඉතින් ඒ රහත් බව පවා ලැබුවා. ඒක එක ප්‍රශ්නයක්. ඊනකට අපි සීලබ්බත පරාමාසය ගැන අද සාකච්ඡාවේදී අපි ටිකක් දිගට කළා. දැන් ඊළඟ තවත් ප්‍රශ්නයක් අහලා තියෙනවා මේ කෙනෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්න එයා මේක හොඳට මේ විශ්වාස කරන්න ඕනිද කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගය හොඳට විශ්වාස කරලා මේකෙන් තමයි මට මේ සම්පූර්ණයෙන්ම මේ ආරක්ෂාව තියෙන්නේ කියලා. ඊළඟට මේ චතුරාර්ය සත්‍ය කියන එක ගැනත් ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඒතර මේක එකක් තමයි මේක හුඟාම තදින් විශ්වාස කරන්න ඕනිද කියන එක. චතුරාර්ය ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණයෙන් විශ්වාස කරන්න වෙනවා. ඒක විශ්වාස කරන්නේ නැතුව ඒ කියන්නේ පාර මෙහෙමයි කියලා ගන්නේ නැතුව මේක යන්න බෑ. නමුත් මේ විශ්වාසය කියන එක ඒ මාර්ගයේ ගමන් කිරීමෙන් විතරයි ඒ පුද්ගලයාට ඇති වෙන්නේ. බුදුහාමුදුරුවෝ කිව්ව නිසා කෙනෙක් පිළි අරගෙන ගියොතින් මේකම හරි මෙහෙමයි කියලා ඒකේ මුකුත් වෙන්නේ නැහැ. ඒක අවබෝධයක් ඒකේ ඇති වෙන්නේ නැහැ. දැන් හුඟක් වෙලාවට බුද්ධ කාලේ නම් ඒ තථාගතයන් වහන්සේ දැකීම නිසා තථාගතයන් වහන්සේගේ ඉරියව්, ඒ ගමන් කරන විලාසය, ඒ වගේම ඒ තථාගතයන් වහන්සේගේ වචන, නිවැරදි වූ වචන ඇසීම නිසාම ඒ මනුස්සයන්ට ඒ ශ්‍රද්ධාව ඇති වෙලා මේ පුද්ගලයා මෙහෙමනම් මේ පුද්ගලයාගේ ධර්මයේ මෙහෙමයි කියලා හිතලා මිනිසුන් ඒ පිළි අරගෙන ඒ ශ්‍රද්ධාව ඇති වෙනවා. අද කාලේ මේ ධර්මීය දැකීමෙන් තමයි කෙනෙකුට මේක දැක ගන්න පුළුවන් වෙන්නේ. අවාසනාවට මේ රහතන් වහන්සේලා මාර්ගඵලලාභී පුද්ගලයන්ට දකින්න හම්බ වෙන්නේ නෑ, අසුරට ලැබෙන්නේ නැහැ. ඔය දෙකේ හරි විශාල වෙනසක් තියෙනවා. මොකද මම ගාක් දන්නවා ඔය අකනිට බ්‍රහ්ම ලෝකේ රහතන් වහන්සේලා එහෙම අසුරු කරනකොට පුදුමයි, පුදුමාකාර ශ්‍රද්ධාවක් තියෙනවා ඒ භික්ෂුන් වහන්සේලා කියන එක. ඒ කියන්නේ රහත් භික්ෂුන් නිසා. ඒක මේ සාමාන්‍ය භික්ෂුන් වහන්සේලා කෙරෙහි කෙනෙක් කොච්චර දන් දුන්නත් ඒක ඇති වෙන්නේ නැහැ. ඒ රහතන් වහන්සේලාගේ තියෙන හැකියාවන්, ඒ ධර්මයේ දේශනා කිරීමේ හැකියාවන්, ඒ ආගේ හැසිරෙන විලාසය, ඒ කියන කරුණාව, ඒකත් එක්කම ඇති වෙන දෙයක් මේක කෙනෙකුට කියලා දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. එතකොට දැන් මේ ධර්මය කෙනෙක් දිගින් දිගටම මේ භාවිතා කරනවද, ආර්යතමග භාවිතා කරනවද, භාවිතා කරන්න ඒ පුද්ගලයාට අර විශ්වාසය කියන එක ඇති වෙනවා. මේක අපි කලින් පැහැදිලි කළා. දැන් අපි හිතමු අපි මේ සිඩ්නි වලට හරි කොහේ හරි යන පුද්ගලයෙකුට ඔන්න පාර කියලා තියෙනවා කවුරු හරි මෙහෙමයි යන්නේ කියලා. මේ පාර දිගේ ගමන් කරනකොට අර පාරේ තියෙන සලකුණු කියලා දෙනවනේ කියන පුද්ගලයා මෙතනින් හැරෙන්න ඕනේ, මෙතනින් හැරෙන්න ඕනේ. අර හැරෙන්න තැන දකින දකිනකොට ආ පාර හරි කියලා හැඟීමක් අපිට ඇති වෙනව නේද? හැබැයි අපි වැරදි පාරේ ගියොත්ින් එහෙම අපිට ওই පාර දකින්න ඇතිකොට පාර වැරදි කියලා හැඟීම ඇති වෙනවා. හරි පාර යන්න යන්න අර ලකුණු පේන්න පේන්න අපිට පේනවා පාර හරි කියලා. අන්න මේ ක්‍රමයටයි මේ ශ්‍රද්ධාව කියන එක හොදට ඇති වෙන්නේ. එතකොට මේක කරන්න නම් අර පුද්ගලයා සිද්ධියන පුද්ගලයා මේක නිකන් හිතා හිතාන්ලා හරියන්නේ නැහැ. මේ පාරේ යන්න ඕනේ. යනකොට යනකොට තමයි මෙයාට පේන්නේ. මේ පේනකොට පේනකොට තමයි මෙයාට පාර හරි කියලා පේන්නේ. අන්න මේ විදිහට තමයි මේක ඇති වෙන්නේ. එතකොට ඒක තමයි මේ පළවෙනි ප්‍රශ්නේ. ඉතින් මේ ප්‍රශ්න ගත්තාම ඉතින් ගොඩක් තියෙනවා මෙතන ප්‍රශ්න 5ක්ද 6ක්ද මට ඊමේල් එකෙන් 6ක් ලියලා එවලා තියෙනවා. ඉතින් මම මට මේක උත්තර දීගෙන දීගෙන යන්න පුළුවන්. ඉතින් නමුත් අනිත් අයට කොහොම වේද කියන එක දන්නේ නැහැ. මේ අවස්ථාවේදී ඒක ගැන කතා කරන්න මොකද මේක වෙන ප්‍රශ්න වගේක් තියෙන්නේ මේකේ මේ සෝවාන් ඵලය ගන්න ඒ පැත්තට යන ප්‍රශ්න ටික නම් බොහොම හොඳයි. ඉතින් කොහොම වුණත් අනිත් අයට කැමැත්ත තියනවද කියලාත් අපි දන්නේ නැහැ. ඉතින් තව කාට හරි ප්‍රශ්න තියනවද?
ડોક્ટર ප්‍රශ්නයක් නැත්නම් ඉතින් අපි ඒ ડોક્ટર මාදවගේ ප්‍රශ්න ටික ඇහිමෙන් අපි යම් උගත් දේවල් ඉගෙන ගන්නවනේ. ඒක නිසා කමක් නැහැ ડોક્ટર.
එතකොට එහෙමනම් මම කියන්නම් ડોક્ટર මාදව ඒක දෙවෙනි ප්‍රශ්නේ එහෙනම් ඔයා කියන්න. එතකොට මම පිළිතුරු දෙන්නම්. පුළුවන් ද ડોક્ટર මාදවට කියන්න? අපි එක එකට යමු. ඔයා ප්‍රශ්නේ කියන්න දෙවෙනි ප්‍රශ්නය.
මම එනෝ නේද?
නැහැ.
මම මේ දෙවෙනි ප්‍රශ්නේ අහුවේ ඇත්තටම මේ අර ඒක මේ සෝවාන් ඵලයට දැන් පත් වෙන අපි දැන් ඇත්තටම මේ හැමදේනම මේ මෙතන සහභාගී වෙන ඇත්තටම මේ ප්‍රාර්ථනා කරන්නේ ඇත්තටම මේ අපේ මාර්ගයේ වඩන්නේ මේ සෝවාන් ඵලයක් අඩුම ගන්න අපිට සෝවාන් ඵලයට වතෙන්නනේ. එතකොට අර මම මේ යන මාර්ගයේදී මට ඇතිවිච්ච දේවල් තමයි මේ දැන් උදාහරණයක් විදිහට දැන් මම අර සීලය රකින්න ඕන කියන එකේ අර උපරිමයට වගේ යන්න බලනවා. ඒක මං හිතන්නේ ගොඩක් වෙලාට වංචනික ධර්මයක්. දැන් මම ඇත්තටම මේ එළියට ගිහිල්ලා දැන් මේක නිකන් ඇත්තටම hina වෙන්න එපා. මේ ඇත්තටම මට හිතෙච්ච දෙයක් මේ දැන් එළියට ගිහිල්ලා ඇවිදිනකොට මං අතින් මේ සතු බෑගෙනවා. ඒ වගේම දැන් මම බෑර වෙලාවත් පොළොව වගේ මේ පිහදාන සුද්ධ කරන්න හදනකොට ඒ අතින් අර මයික්‍රෝ මේ ක්‍රීචර්ස්ලා මැරෙනවා. ඒ වගේ අර එතකොට අර එක්ස්ට්‍රීම් එකට යනවා වගේ මට ටිකක් තේරෙනවා. දැන් මේක ඇත්තටම කොහොමද අර අපි දැන් මේක භාවනාවක් කරනකොට වුණත් දැන් භාවනාව දුනොත් මේවා හිතෙනවා. ඒක කොහොමද මේ අර මේ දැන් අපි සම්මාදිට්ඨිය ඉඳන් මම කරන දේ තමයි දැන් සම්මාදිට්ඨිය දැන් මත් එකේ ඉඳලා බලලා ඒ කියන්නේ ජාතිය බලලා ජරාව ව්‍යාධිය ඒව බලලා ඉවර වෙලා ඒක දිගේම සංකප්පය මේ සම්මා වාචා ඒ පැත්තේ මට සීලේ තියනවාද කියලා බලාගෙන මම උඩට යන්න බලනවා. එතකොට මට තේරෙනවා මේ මට ඇත්තටම සීලය මේ වගේ පිටවල් වලින් මදි කියලා. අන්න ඒ වගේ අර ගොඩාක්ම ඒ කියන්නේ දැන් අපි රකින්න සීලය කොච්චර දුරට රකින්න ඕනද කියන එක වගේ ප්‍රශ්නයක් මට එනවා. මේක තමයි දෙවෙනි ප්‍රශ්නේ.
ඔව් එතෙන්දි බලන්න ඕනි ඔයාට බලන්න ඕනි එකම දෙයයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීලය මල් ළඟ තියෙනවද කියලා. පාණාතිපාතය කියන එක මම කරනවද? පාණාතිපාතය කියන එක කරනවා කියන්නේ මේ කූඹි කියන ඒවා සමහර විට ඔයාගේ අතින් මැරෙන්න පුළුවන්. හැබැයි ඔයා කූඹිය දැකලා ඌව පාගන්න යන්නේ නැත්තම් එතන පාණාතිපාතය කියන එක එතන සිද්ධ වෙන්නේ නැහැ. ඔයා ඇවිදිනකොට ඒ පොළොව යට ඉඳලා ඒ සතෙක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයා පේනකොට ඔයා ඒකව පාගන්නේ නැත්තම් ඕනකමින් පාගන්නේ නැත්තම් ඒක නිසා ඒක සිද්ධ වෙන්නේ නැත්තම් එතන කිසිම ප්‍රශ්නයක් සිද්ධ වෙන්නේ නැහැ. තමන් දැන් දකින්න ඕනේ මේ සත්‍යයේ ඉන්නවා කියලා දැකීමක් හැඟීමක් ඇතිව තමන්ගේ තියෙන මේක වෙන්නට ඕනේ. එතකොට දැන් ওই බැක්ටීරියා වගේ ඒවා ඉතින් අපි දකින්නේ නැත්තම් අපි දන්නේ නැත්තම් ඉතින් ඒක ගැන ප්‍රශ්නයක් කරගන්න මේක එක්ස්ට්‍රීම් එකට යන්න එපා. එතකොට අපි සාමාන්‍යයෙන් අපි සතෙක් ඕනකමින් අපි මරන්නේ නැහැ. සතෙක් ඕනකමින් මරන්නේ නැත්තම් චේතනාවක් නැත්තම් එතන ඒක ප්‍රාණඝාතයක් කියන එක සිද්ධ වෙන්නේ නැහැ. එතකොට දැන් අදත්තා දානි එහෙම ගන්නකොට දැන් පෙලක් අය ඔය ඔෆිස් වල එහෙම ඉතින් පෙලක් දේවල් ඔය භාවිතා කරන දේවල් තියෙනවා. ඉතින් ඒවයි පොඩි පොඩි වැරදි දේවල් තියෙනවා. ඒ කියන්නේ ඒවත් පරිස්සම් වෙන්න ඕනි. ඒක එක්ක අහලා කරනවා නම් ඒක තව කමක් නැහැ. ඉතින් එහෙම ඒට වඩා හොඳයි තමන්ගේ ගෙදරින් තමන්ගේ වේදමින් තමන් කරගන්න එක. යනුගේ දේවල් භාවිතා කරන්න යන මොදවතන ඉතින් ප්‍රශ්නයක් සිද්ධ වෙන්නෙම නැහැ මේ විදිහට කරන්න ගත්තාම. අන්න ඒ වගේ මේවා කරන්න. එතකොට අදින්නා දාන. ඉතින් කාමයේ මිච්ඡාචාරය කියන එක ඉතින් මම හිතන්නේ බොහොම දෙනෙක් මෙතන ඉන්න අය කවුරුවත් ඒවා කරන්නේ නැති අය. ඒක නිසා මේවා පැහැදිලි කරන්න ඕනෙත් නැති වෙයි. එතකට මේ මුසාවාදී කියන එක බොරු කියන්න එපා කිසිම හේතුවක් නිසාවත් ඒ බොරු කියන්න එපා තමන්ට ලාභයක් ලැබෙනවා කියන එක හරීම නරකයි ඒ බොරු කියනවායි කියන එක එතනදි ලෝභය ඇති වෙනවා ඒ වගේම තමයි මේ පරුසා වචන පිසුනා වාච බොහොම පරිස්සම් වෙන්න ඒවා නොකිය ඉන්න මොකද ඒවා කිව්වහම අපි ඒකට පුරුදු වෙලා තියෙනවා ඒකට අපි ඕක සමාදම් වෙනවා කියලා කියන්නේ අර තමන් අනිත් අනිත්යට දෙන දේ තියෙනවානේ දැන් පරුසා වචනේ පිසුනා වචනේ මම වෙන වෙනකොට දුන්නාම ඒ පුද්ගලයා ඔයාට යමක් ඒ පුද්ගලයා හරි වෙන පුද්ගලෙක් හරි පරුසා වචනේ පිසුනා වචනේ තියෙනකොට තමන්ට ඔක බාර ගන්න වෙනවා මොකද තමන්ගේ විඥාණය ඒව සමාදම් වෙලා තියෙන්නේ තමන් ඒ පරුසා වචනේ පිසුනා වචනේ කියනවා කියන එකයි සමාදම් වෙලා තියෙන්නේ එතකොට ඒක නිසා විඥාණයට බොහොම ගැළපෙනවා අර පුද්ගලයාත් ඒක දෙනකොට එතකොට ඒක නිසා තමන් මේ පැත්තෙන් වැරදි පැත්තට යනවා ඒක නිසාම මේ සමාධිය නැති කරගන්නට බැරි වෙනවා මේ මේ කොටස හරි ගැඹුරුයි මෙහෙම කිව්වට ඔය ආහාරයෙන් පෙන්වන්නට පුළුවන් මේ කොච්චර දුරට යනවද කියන එක මේක ලේසි වෙන්නේ නැහැ පැහැදිලි කරන්න හැබැයි එතකොට දැන් මේ මේ ප්‍රමාණයට මේක භාවිතා කරන්න මම පුළුවන් තරම් උත්සාහ කළා මම මේව නොකර ඉන්නවා බැරි වෙලා එක කියවෙන්න පුළුවන් ඉතින් එහෙම අවස්ථාවකදී ඊට පස්සේදී භාවනාවේදී මගේ අතින් මේක වුණා මේක නොකර ඉන්න මම මොකද්ද කරන්න ඕනි කියන එක එතෙන්දි හිතලා කල්පනා කරගන්න ඕනි අර කරපු දේ ගැන දුක් විලා ඇති වැඩක් නැහැ ඉදිරියට නොකරන්නට හැමදාම ඒක උත්සාහ කරන්න ඕන සම්ප්‍රප්පලාප කියන එක අන්තිම ධර්ම ලෙඩ ඒ සම්ප්‍රප්පලාප කීමෙන් පුදුමාකාර දේවල් ඇති වෙන සම්ප්‍රප්පලාපෙන් තමයි මේ කාමසු මිච්ඡාචාරය කියන එක හිතන් ඇති වෙන්නේ සම්ප්‍රප්පලාපෙන් තමයි මෝහය ඇති වෙන්නේ දැන් ඔය සම්ප්‍රප්පලාපයන් ගත්තාම අපි දන්නවා අපි ළඟ සමහර විට නොදන්න නැති දේවල් තියෙනවා. අපි හිතුව මේ තරුණ කෙනෙක් ගත්තාම යුනිවර්සිටි එකේ යන කාලේ හරි ඒ පුද්ගලයා ඔය අනිත් පුද්ගලයන් ගැන කාන්තාවන් ගැන හරි මොකක්වත් හිතලා නැති පුද්ගලෙක් වෙන්න පුළුවන්. කලින් බවවල භාවිතා මේවා හිතපු පුද්ගලෙක් වෙන්න ඇති. නමුත් අර ළමයෙක් ගත්තාම මේ පුද්ගලයා ඔය මේ අතන හැටි මෙහෙමයි මෙතන හැටි මෙහෙමයි අරවයි මෙහෙමයි වර්ණයයි ඒ වගේ මොකක්වත් හිතලා නැති වෙන්න පුළුවන්. ඉතින් ඔය සම්ප්‍රප්පලාපේ ඔය තව කෙනෙක් කියනවා වෙන්න පුළුවන් මේ පුද්ගලයාගේ මෙහෙමයි අරයා මෙහෙමයි ඉතින් ඔය ජනපද කල්යාණිද ඔයාගේ ඉතින් මේ වගේ කතාවල් තියෙන්න පුළුවන්. ඒ කතාව තිබුණාම අර ඕක අහපු පුද්ගලයෙක් ගත්තාම ඒ පුද්ගලයාට අර මනසෙන් අර දේවල් බලන්න යාට සිතෙනවා. ඒ මේක මේ බොහොම ලොකුවට වර්ණනා කරලා කියලා තියෙනවානේ. ඒක නිසා ඒ පුද්ගලයා දිහා බලන. ඒ දිහා බැලුවාම මෙතෙන්දි යාට ඉතින් ඒ කාමසිතුවිලි වාද දේවල් ඇති වෙනවා. ඒ කාමසිතුවිලි දේවල් ඇති වුණාම ඉතින් දැන් මේක නිසා එයා කාමීය දෙනවා. කාමීය වර්ධවා හැසිරෙන්න පුළුවන්. ඒතර කාමීය එතන ලෝභය ඇති වෙනවා. ඉතින් ඒ වගේම ඒක නිසාම මෝහයත් ඇති වෙනවා. ඒතර මේ විදිහට මේ සම්ප්‍රප්පලාපය කියන එක හරීම දරුණුයි. ඒකෙන් මේ කියන්නේ ලොකුම රෙඩේ වාගේ බැලුවහම පේන්නේ මොකද එතන ඒක නිසා හරියට තමන්ගේ භාවනාවන් කරගන්න බැරුව පවතිනවා මේ සම්ප්‍රප්පලාපයේ කිරීම ඒක නිසා ඒක පහසුවෙන් අයින් කරගන්න ඒක අමාරුවක් වෙන්නේ නැහැ ඒක පුළුවන් මහන්සි වෙනවා නම් අයින් කරගන්න ඒක මේ වගේ දේවල් අපි අයින් කරගන්න ඕනේ එතකොට මේ විදිහට අපි මේ සීල් කොටස මේ විදිහට බලනවා. එතකොට මිච්ඡා ආජීවයක් තියනවාද කියලා ඊළඟට බලන්න. මිච්ඡා ආජීවයක් තියනවාද කියන එක බලුවාම තමන්ට පේනවා තමන් ඔය මත්පැන් වාගේ දේවල් විකුණන රස්සාවල් කරනවාද? ඊළඟට ඔය ආමීක ඒ වාගේ දේවල් වලට රස්සාවල් කරනවාද? මේ වගේ දේවල් කරනවා නම් ඉතින් තමන් කල්පනා කරන්න ඕනේ මම මේ වෙන්නේ නැයි මේක තමයි මට හොඳ මේවා කර කර මේ දේ කරන්න පුළුවන් කමක් නැත්තේ නෑයි කියලා. එතකොට අර දැන් අපි තුන් පෙලක් අය ඉන්නවා මට මතකයි මේක පුද්ගලෙක් බොහොම කතා කරනවා එයා මේ පෙස්ටිසයිඩ් ගහන්න එයාට රස්සාව තියෙන එකයි මේ ගිහිල්ලා ස්ප්‍රේ කරන්න තියෙනවා ඉතින් සත්තු මැරෙනවානේ ඉතින් මේ පුද්ගලයා බෞද්ධයෙක් ඉතින් එයාට හරි කල්පනාවක් තියෙනවා මේක හරිම නරකයි කියලා කරගන්න දෙයක් නැති උඹට කාලයක් ඉඳලා කොහොම හරි මනුස්සයෙක් අයින් වුණා ඉතින් ඒ වගේ රස්සාවල වලින් ඒවයින් අයින් වෙනවා ඉතින් මේ විදිහට මේව පවතිනවා නම් මේ ටික පවතිනවා නම් ඔන්න පුළුවන් මේ දේ පවත්වාගෙන යන්න ඉස්සරහට යන්න මේ අර එක්ස්ට්‍රීම් එකට යන්න ඕනේ නැහැ මේ ප්‍රමාණය තියනවාද කියන එක බලන්න ඒ ප්‍රමාණයට. එතකොට ඒක තමයි මේ දෙවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ. දැන් අපි තුන්වෙනි ප්‍රශ්නෙටත් යම් බලන්න. මේ ඉදිරිපත් කරනකොට තුන්වෙනි ප්‍රශ්නේ.
ඔව් මාතේ මම අහනවා නේද?
අහනවා අහනවා.
ඔව් මේ අර මම කිව්වේ දැන් අපි හැම කෙනාම වගේ සෝවන් ඵලයට යන හින්ද මේ මමත් ඇත්තටම ගොඩාක් උත්සාහ කරන්නේ සෝවන් ඵලයට වගේ කොහොමද මේක මේ භාවනාව දියුණු කරගෙන යන්නේ කියලා. එතකොට අර එතන කියවෙනවනේ අහංකාරේ මමංකාරේ කියන්නේ මේ මම මගේ ආත්මය කියන හැඟීම නැති වෙන්න ඕන අපි සෝවන් ඵලයට පත් වෙනකොට කියලා. එතකොට මේ අහංකාරයයි මමංකාරයයි දෙක මහත්ය පැහැදිලි කරලා දුන්නා එක එක තැන්වලදී මට එච්චර තේරුමක් නැහැ මේ සෝවන් ඵලයට පත් වෙනකොට අපිට මොකක්ද නැති වෙන්නේ කියලා. ඒ කියන්නේ මේ දැන් මේවා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා මම නෙවෙයි මගේ නෙවෙයි ඒකද නැත්නම් මේ දැන් අර විසාකාව වගේ කෙනෙක් ඒ කියන්නේ විසාකාව අනේ පිණිසුතුමා වගේ කතිය දැන් ඉහිගෙම ඉන්න ගමම්ම ඒ කියන්නේ ගෙදර සාමාන්‍යයෙන් තම්බන්ගේ වතවතාවත් කරන ගමම්ම ඒ කියන්නේ ගෙදරවන් පාලනය කරන ගමම්ම සෝවන් බවට පත් වෙලා හිටියා. එතකොට ඒ කට්ටියට මොකද නැති වෙලා තිබුණේ? ඒ අහංකාරයේද මමංකාරයේද අපි කොහොමද ඒක අපි මේ සාමාන්‍ය ජීවිතේ ඉන්න කට්ටිය කොහොමද සෝවන් ඵලයට පත් වෙන්න ඒ මමංකාරය නැති කරගන්නේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න සම්මාසත්තර.
ඔතෙන්දී අහංකාරයේ කියන එක තමයි නැති වෙන්නේ. මමංකාරයේ කියන එක නැති වෙන්නේ නැහැ. එතකොට මෙතන තියෙනවා මේ තණ්හා මම දික්ටි මම කියලා දෙකක් තියෙනවා. එතකොට මෙතෙන්දී මේ තණ්හා මමයි කියලා කියන්නේ ඔය එළුවෝ කුකුලෝ බැටළුවෝ මේ ගෙවල් දොරවල් වායාන වාහන අරවා ඒ වගේ දේවල් මගී කියලා ගන්න ගතිය. ඒ දේ නැති වෙන්නේ නැහැ සෝවාන් ඵලෙ ලැබුණයි කියලා. අහංකාරය කියන එක පැත්තෙන් ඇති වෙන දේ තමයි නැති වෙන්නේ. ඒ කියන්නේ අහංකාරය කියන එක ඇති වෙන්න මේ අපේ මේ කාමය කියන එක ඇතුළත යෙදවීමක් වෙයි තියෙන්නේ. කාමයේ ඇතුළත යෙදුවහම ඒ පුද්ගලයාට ඒ අහංකාරය කියන එක පැත්තේ එනවා. දැන් අපි අර හුඟක් උදාහරණයක් ගත්තේ අර අවුරුදු 16 ක විතර කාන්තාවක් ගත්තේ ළමයි අහංකාර වෙලා ඉන්නවා කියලා ලස්සනයි කියලා. එතකොට ඒ පුද්ගලයා අහංකාර වෙලා තියෙන්නේ ඒ එහෙම වෙන්න හේතුව වෙලා තියෙන්නේ භවයේද භෝගයේද කියන එක. භවයේ භෝගය කියන එක වාගේදී තමයි ඒ පුද්ගලයාට අහංකාර වෙන්න හේතු වෙලා තියෙන්නේ. ඒක සිද්ධ වෙලා ඒ කියන්නේ මම ලස්සනයි අනිත් අය මේ ලස්සනයි කියලා කියනවා. ඉතින් ඒක නිසා ඉතින් කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා බැලුවාම එතකොට දැන් මියා අහංකාර වෙනවා. ඒක තමයි මේ අයි මේකින් කියලා කියන්නේ. ඒතර බලන්න මේ පුද්ගලයාගේ මේ පිටතටද මේක පිහිටලා තියෙන්නේ? එයාගේ කාමය එහෙම නැත්තම් ඇතුළතද පිහිටලා තියෙන්නේ? මේ පුද්ගලයාගේ පිහිටලා තියෙන්නේ තමන්ගේ ශරීරයේ තමන්ගේ දේවල් ගැන. එතකොට ඒක තමයි මේ අහංකාරය කියන්නේ. එතකොට මෙතින් මේ පුද්ගලයාට ඇතිවලා තියෙනවා මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන තියෙනකොට මමය කියලා කෙනෙක් ඉන්නවයි කියලා හැඟීමක් තියෙනවා. මමය කියලා කෙනෙක් මේක සකස් වෙනවයි කියන හැඟීම නෙමෙයි මම ඉන්නවා කියලා හැඟීම. මේක හේතු කොටගෙන යාට ආත්ම සංඥාව කියන එක ඇති වෙනවා. ඒ ආත්ම සංඥාවේ තියෙන ලක්ෂණය තමයි ආපහු මේ සංඥා චේතනාවට විඥාණය ගමන් කරනවා. ඒ සංඥා චේතනාවට විඥාණය ගමන් කරාම ඒ පුද්ගලයාට පේනවද එයා ඒ චේතනාවල් කලින් චේතනාවන් හොඳ වෙලා තමයි එයා ලස්සන වෙලා තියෙන්නේ. කලින් කුසලයන් කරලා දැන් එයා කල්පනා කරනවා එහෙනම් මම තවත් කුසලයන් කරන්න ඕනේ කියලා. බලන්න ඒකම ආපහු දිගටම අනිත් පැත්තට යනවා. දැන් එයා තව ලස්සන වෙන්න තවත් වැඩ කරනවා. ඒකට මේක හරියට රෞමෙම යනවා. භවයේද භෝගයේද කියලා අහංකාර වෙලා ආත්ත සංඥාව ඇතිලා ආපහු භවයේ භෝගයේ කරාම තමයි යාගේ මනස ගමන් කරන්න යන රවුම කරකිලා එතෙන් යනවා. මෙන්න මේ සම්බන්ධයෙන් තමයි යාගේ අවබෝධය කියන එක තියෙන්නේ. අර අනිත් පැත්ත ගත්තාම යා ඒක දන්නවා ඒකේ පිච්චෙනවා කියන ගතිය යාට තේරෙනවා. මම මේ එළුව කුකුලෝ අරගොල්ලෝ මේගොල්ලෝ උනත් මගේ කියලා ගැනීම හේතු කොටගෙන මට මේක ඇති වෙනවායි කියලා. හොඳට මතක තියාගන්න කෙනෙක් සෝවාන් වුණයි කියලා එයාට අනත්ත සංඥාව කියන එක නැතේ කියලා. අනත්ත සංඥාව කියන එක සම්පූර්ණ වෙන්න නම් ඔය අහංකාරය මමංකාරය කියන දෙකම නැති වෙන්නට ඕනේ. එකක් නැති වුණාට ඒක සිද්ධ වෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ මේක දේශනා කළා. මට මතක හැටියට අංගුත්තර නිකායේ සූත්‍ර දේශනාව තියෙන්නේ. ඒ ဒုတိය සංඥා සූත්‍රය. එතෙන්දී පෙන්නනවා මේක මේ අනත්ත සංඥාව මේ කෙනෙක් වැඩුවාම අහංකාර මමංකාර කියන දෙකම නැති වෙනවා කියලා. එතකොට දැන් මේ මමංකාරය කියන එක පවත්තන නිසා තමයි ඔය ජීවිතේ ඉන්න පුළුවන්කම වෙලා තියෙන්නේ. එතකොට මේ වස්තුමම, ඉතින් මේවා මම කියලා, ඉතින් එළුව කුළු එක බලාගෙන, තමන්ගේ වාහනේ, ගෙවල් දොරවල් පවත්වාගෙන, ඒ බාහිර පුද්ගලයන් සම්බන්ධයෙන් ඒක දින අපේ ඇතුලේ මෙතන මෙහෙම මේ එකක් ඉන්නවයි කියන එක හැඟීම ඒ පුද්ගලයාගේ පවත්තන්නේ නැහැ. එතකොට මේකයි මේ දෙකේ වෙනස. මේක විශේෂයෙන්ම මේකේ අවබෝධය කියන එක ඇති වෙන්නේ මේ විදිහට මේ ධර්මය අනුවයි මේ පැහැදිලි කරන්නේ. අවබෝධය ඇති වෙනකොට ඇති වෙන්නේ මෙතන නෙමෙයි. මේකට සම්බන්ධයෙන් අපේ තියෙනවා මේ විඥානයේ නිත්‍යභාවයක් තියෙනවා. ඒ විඥානයේ නිත්‍යභාවයක් නැති කියන හැඟීම නිසා තමයි අර මේ කෑල්ල ගලවලා යන්නේ. ඒ විඥානයේ නිත්‍යභාවය කියන එක උඩ මේ අත්ත කියන හැඟීමක් ඇති වෙලා තියෙනවා. ඒ අත්ත කියන හැඟීම කැඩෙන්නේ විඥානේ දැන් ඇහැ රූපය ඇහිිනවා. ඒක නිසා චක්කු විඥානයක් ඇති වෙනවා. ඊළඟට මේක මේ චක්කු විඥානිය වෙන එකක් කරනවා නෙමෙයි, කනයි සද්දයයි නිසා මේ සෝත විඥානිය ඇති වෙනවා. මේ විදිහට මේ එක තැනක ඉඳන් තව තැනකට මේක මේ තව එක එක තත්වයක ඉඳන් තවත් තත්වයකට වෙනවා කියන එක තමයි තියෙන්නේ. අර පළවෙනි එකත් සකස් කරා, දෙවෙනි එකත් සකස් කරා. හරියට අර වෙන්ඩින් මැෂින් එක ගත්තාම ඔන්න කොයින් එකක් දානවා. ඒ කොයින් එක දැම්මයි කියලා මේ වෙන්ඩින් මැෂින් එක සතුටු වෙන්නේත් නැහැ, දුක් වෙන්නේත් නැහැ. අර තියෙන ඊළඟ ස්ටේට් එකට යනවා. මොකද්ද? චොක්ලට් හරි මොනවා හරි සිලෙක්ට් කරන ස්ටේට් එකට. එතකොට මේක එක තැනක ඉඳන් තවත් තැනකට මේක මාරු වුණා. ට්‍රාන්සිෂන් එකක් වාගේ. ඊළඟට අර චොක්ලට් එයා ගන්නකොට ඒක දුන්නයි කියලා වෙන්ඩින් මැෂින් එක සතුටු වෙන්නේත් නැහැ, දුක් වෙන්නේත් නැහැ. එතකොට එතෙන්දි තවත් තත්ත්වයකට මේක වෙනස් වුණා. මේ විදිහට මේ එක තත්ත්වයක ඉඳන් තවත් තැනකට මේක මාරු වෙන ධර්මයක් කියන හැඟීම තමයි මෙයාට අවබෝධය තියෙන්නේ. එතකොට මේ විදිහ මේ අහංකාරයේ මමංකාරයේ භාවිතා කිරීම කියන එක ඒක ටිකක් ගැඹුරුයි. ඒක අරක අවබෝධ වීමෙන් තමයි මේකේ හැඟීම මේක මෙහෙම නෙමෙයි කියන එක ඇති වෙන්නේ. මේකෙන් තමයි වැහිලා තියෙන්නේ. මේක නිසා ඇති වෙන විඥානයේ නිත්‍යභාවයක් උඩ තමයි මේක අපිට නොපෙනියන්නේ. එතකොට කල්පනා කරන්න මේ අහංකාරය කියන එක තියෙනවා නම් අනේ බොහෝම මහන්සියලා ඉක්මනින්ම මනසින් එක අයින් කරගන්න කිසිම ආකාරයකින් අහංකාර නම් වෙන්න එපා. ඒක හරීම දරුණුයි. හඳයි අපි තව ප්‍රශ්නයක් බලමු නේද? තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි මේ හතරවෙනි ප්‍රශ්නේ නේද?
ඔව්. යානේ සමා වෙන්න මම ගොඩක් කාලයක් යනවාට මේ මම අත්කතියවත් මම දැන් ඒක මේ වැදගත් වගේ කියලා හිතෙන නිසා මේ අනිත් එක මට රෙකෝඩින් කරනවා මට එතකොට තව ටිකක් ඒක ගැන සතිය ඇතුළත අහන්න පුළුවන් ඉඳින්ද මේ මෙතනදී සාකච්ඡා කරන්න පටන් ගත්තේ.
නෑ ඒයි සතුටු වුණානේ දැන් ඉතින් මේක හොඳයි කියලා.
ආ එහෙනම් මමත් සතුටු ඒ කියන්නේ මාත්‍යාටම ගොඩාක් පිං මේ අපි ඔක්කොටම ඒ කියන්නේ මට විතරක් මේව පැහැදිලි කරන්නට ඇඩියම මම හිතන්නේ අපේ කට්ටියටත් මේ මගේ ප්‍රශ්නම ඇත්ටි ඒකයි මම මේ ගොඩක් දුරට මේ එහෙම සාකච්ඡා කරන්න පටන් ගත්තේ. එතකොට මම විතරක් නෙමෙයි ගොඩක් කට්ටිය මේකට සහභාගී කරගන්න පුළුවන් කින්ද මේ අර මාත්‍යා එක මේක එක මේ ධර්මදේශනාවක කතා කරලා දැන් කවුරු හරි මේ අර බීච් එකේ වාඩිලා ඉන්නවා නම් එයා දකින්න නම් මේ මේ පොන්චි බල්ලෙක් වගේ කෙනෙක් ඉලිගිර යනවා. එතකොට දැන් අර අපි නිකන් ඩෝන්ට් කෑ වගේ ඉන්නවනම් ඒ කියන්නේ ඕක බරුණත් එක යනසත් එකයි මට මේක මම මේ ඉන්නවා කියන එක වගේ හැඟීමක් ඇති කරගන්නේ ඇවිල්ලා අර මේ පොඩි මේ සියුම් මේ ක්‍රෝධය ව්‍යාපාදයක් එතන ඇති වෙනවා කියලා එකක් කතා කරා. අර මේ ක්ලාස් එකේ අර ටීචර් කෙනෙක් හැම වෙලේම මිස්බිහේව් කරන චයිල්ඩ් කෙනෙක් නම් එයාට ටිකක් අවවාද කළ දෙසුරත් දෙතර තුන් සැරයක් එයාව නිග්ලෙක්ට් කරනවා කියලා. එතකොටත් අර පොඩි එතන මේ දේශයක් ඇති වෙනවා කියලා. ඒ වුණාට මට පොඩි විචිකිච්ඡාවක් තියෙනවා මෙතන. අර දැන්
මම දේශයක් කියන එක නෙමෙයි, මම මෙතන කිව්වේ දේශයක් ඇති වෙනවා කියන එක නෙමෙයි. ඒ පුද්ගලයාගේ ඒ කියන්නේ ක්‍රුවල්ටි කියන එක ඒ පුද්ගලයාගේ තියෙන්නේ. කියන්නේ මේ හිංසාව කියන එක එතන මේ තියෙනවා. ඒ කියන්නේ අරයට උදව් කරන්න මේ හැඟීමක් නැතිකම කියන එක.
එයා
නියුට්‍රල්.
ඔව් කියගෙන යන්න
මට. ඔව් එයා නියුට්‍රල් නිසා. දැන් එතකොට ඔයා ඊළඟට පෙන්වලා දිනවා මෙතන මේ රහතන් වහන්සේ නමකට අම්මාව නැතුව මේ කෙනෙක්ව අල්ලගෙන මැරුවා වුණත් ප්‍රශ්නයක් නැtei කියලා එමයි කියලා. ඒ මොකද ඒ නිදහස් වෙලා තියෙන නිසා. ඒ රහතන් වහන්සේ මේ විමුක්තිය ලැබලා තියෙන නිසා ඒ අම්මවත් කවුරුවත් මගේ කියලා දන්නේ නැහැ. මොකද දැන් මේ සාමාන්‍ය පුද්ගලයෙකුට මේක හිතන්න පුළුවන්. දැන් බලන්න මේ ලෝකේ ඉන්න මිනිස්සු ඉස්සරහ ඔය අපි හිතමු ඔසාම බින් ලාඩන් හරි කවුරු හරි කෙනෙක්ව නැති කරනවා කියලා. ඒ වගේ අවස්ථාවල ලඟුසු සතුටුත් වෙනවා. එතකොට දැන් බලනකොට හැබැයි මේ පුද්ගලයා තව කෙනෙක්ගේ මේ ඒ එහෙම කියන hina වෙන සතුට වෙන පුද්ගලයාගේ අම්මා වෙන්න පුළුවන්, පියා වෙන්න පුළුවන් කලින් භවයක. හැබැයි දන්නේ නැතිකම තියෙනවා. තමන්ගේ අම්මා නම් කියලා කතා කරන්නේ අර තමන්ගේ මමංකාරයේ හේතු කොටගෙන මේ මගේ අම්මා කියන කතාව. රහතන් වහන්සේ ඒක නැති කරපු නිසා රහතන් වහන්සේට එහෙම ප්‍රශ්නයක් නැහැ. එතකොට දැන් අපිට තියෙන්නේ මේ මෙතෙන්දි විමුක්තිය ලැබපු පුද්ගලයා ගැන මේක සලකන්න එපා. අපි දැන් මෙතන අපි ඔය පැහැදිලි කිරීම කරගෙන ගියේ මේ මෝහේ මාර්ගය, මෝහෙන් සිදුවෙන දේ ගැන තමයි අපි කතා කළේ. එතකොට මෝහෙන් මේ මෝහ පාරේ කියන්නේ අදුක්කම සුඛ වේදනාව හේතු කොටගෙන කෙනෙක්ගේ මේ මෝහයට ගමන් කරන හැටි පෙන්වනකොට තමයි ඔය සාකච්ඡාව අපි කරේ. යාගේ ක්‍රුවල්ටි කියන එක ඇති වෙන්නේ කොහොමද කියන එක. ඒකයි රහතන් වහන්සේගේ එකයි කිසියම් ගැළපීමක් කරන්න එපා. මොකද ඒ රහතන් වහන්සේ ඉන්නේ විමුක්ති චිත්තයෙන්. රහතන් වහන්සේ ඉන්නේ අර මෝහයෙන් ඇති වෙන ඒ උපේක්ඛාව එතන ඒක නෙමෙයි. ඒ අදුක්කම සුඛයේදී තියෙන වැරද්ද තමයි ඒක. ඒක තුල තියෙනවා මේ අනිත්‍යභාවය කියන එක නොදන්නා බව. රහතන් වහන්සේ ඒක දන්නවා. ඒක නිසා ඒ රහතන් වහන්සේගේ උදාහරණය එතෙන්ට ගැලපෙන්නේ නැහැ. මේ ඔය මෝහයෙන් ඇති වෙන දේ ඇත්තම කියනවා නම් දැම්ම වැඩිය හිතන්න යන්නත් එපා. ඒක හරි ගැඹුරුයි. ඔය ආහාරයේ හතර එතන කරුණු 40යි. ඊළඟට ලෝභ දෝෂ මෝහ තුන ගැන එතන කරුණු එතන 28ක් විතර වෙනවා. ඒ 28යි මේ 40යි එකට පැටලිවිලා යනකොට තමයි ඒක තියෙන්නේ. අපි පස්සේ කාලෙක සමහර විට අපි ඒක බලමු. නමුත් ඒක බොහොම ගැඹුරුයි. ඒක නිසා ඒක ගැන හිතන්ට යන්න එපා. හිතනවා නම් අද අපි අංගන සූත්‍රයේ අනංගන සූත්‍රයේ බලපු විදිහට ඒ පළවෙනි පාරයි දෙවෙනි පාරයි තියෙන ප්‍රශ්නේ හුඟක් දීර්ඝ ලෙස බලන්න. ඒක උඩ සමන්ත මේ උදව් උපකාර වේ. මොකද අර ඔය මේ ලෝභයෙන් මේ මෝහයෙන් යන ප්‍රශ්නේ බොහොම ගැඹුරුයි. ඒකට හුඟක් කරුණු තියෙනවා. මේ කොහොමද ඒක කැරකිලා ඒ විදිහට එන්නේ කියන එක ඒක පැහැදිලි කරන්න හරි අමාරුයි. පැය ගානක් විතර කතා කරන්න වේවි. ඒ තරම් ඒක ගැඹුරුයි. තව කෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවා කියලා තියෙනවා. එහෙනම් ඒ ප්‍රශ්නේ අපි අහලා ඉමු.
ඉතින් අර තමයි මල්ලිකා කතා කරගෙන මම ප්‍රශ්නයක් අහන්නද?
අහන්න.
දැන් අපි මේ සූත්‍රයේදී බලාපොරොත්තු ඉෂ්ට නොවුනාම ඇතිවෙන අමනාපය ගැන තමයි කතා කරලා තියෙන්නේ. ඒක ඉෂ්ට වුණා වෙන සතුට නිසා එතකොට ඇති වෙනව නේද? ඒ නංගන ඇති වෙනවනේ.
ඉෂ්ට වුණාම
ඒ බලාපොරොත්තු ඉෂ්ට වුණාම දැන් බලාපොරොත්තු ඉෂ්ට නොවුනාමනේ අපිට මේ අමනාපයක් ඇති වෙන්නේ. දැන් බලාපොරොත්තු ඉෂ්ට වුණාම අපිට සතුටක් ඇති වෙනවා නේ.
ඔව්.
එතකොට එතනට රාගයක් නේ එතනත් ඇති වෙන්නේ. එතනත් අනන්ත නැති වෙන පුළුවන් නේ.
වෙනව 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 අනිවාර්යයෙන්ම වෙනව. එතන ඒක ඉෂ්ට වීම නිසා තමයි ඒ හාමුදුරුවන්ට හරි මිනිස්සුෙකුට හරි ඒක තවදුරටත් කරගෙන ඉන්න සිද්ධ වෙන්නේ. ඒක නිසා තමයි එතන විඥාණය පවත්වන්න උත්සාහ කරන්නේ. එතන විඥාණය පවත්වන්න උත්සාහ කිරීම හේතු කොටගෙන එයාගේ මේ නාම රූප ධර්මයන් වැඩි වැඩි තියෙනවා. එහෙම තියෙන අවස්ථාවේදී අර අනිත් හාමුදුරුවෝ හරි අනිත් අය හරි ඒකට විරුද්ධව කතා කරාම ඔන්න සම්පූර්ණයෙන්ම මේකට අනිත් පැත්තට යනවා. කොටිම කියනවා නම් ওই ස්පර්ශාහාරයේ තියෙන ලොකුම රෝගය තමයි අපිට මේ සුඛයක් කියලා එකක් ඇති වෙනවා. දුක්ඛ වෙච්ච දේ හැබැයි වැරදියට සුඛයි කියලා ඇතිවීමක් තියෙනවා. මේක දිගේ ගිහිල්ලා අපිට ද්වේෂ සල්ලේ ඇති වෙලා අපිට ඇති වෙන්නේ දෝමනස්සය කියන එක. ওই ජරාව දෝමනස්සය කියන එක තමයි මේකෙන් ඇති වෙන්නේ. එතකොට දොම්නස් භාවය හොඳට මතක තියාගන්න. සුඛයි කියලා කිව්වොත් දොම්නස කියලා හිතන්න. සුඛේ කියලා කියන්නේ දොම්නස. මොකද ඒක පරිවර්තනීය වෙනවා වෙනවාමයි. ඒක තමයි තථාගත වචනේ. සුඛ වේදනාව දුකයි කියලා හිතන්නේ කියලාමයි තථාගතයන් වහන්සේ කිව්වේ. ඒ හේතුව තමයි ওই ජාතිය තියෙනවනේ. ඒ ජාතිය ඇති වුණා නම් ඒ කියන්නේ දැන් මේ සුඛේ හේතු කරන අපිට තියෙන ජාතියක්. ඒක උත්පත්ති උපාද සංගත ලක්ෂණයක් තියෙනවා. ඒක වෙනස් වෙනවා. විපරිණාම දුක්ඛතාවය තමයි අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ කියන්නේ ජරාව ඇති වෙනවා. ඉතින් ওই ජරා ව්‍යාධි මරණ හොම් වෙලා ඒකෙන් අන්තිමට දුක්ඛයයි ඇති වෙන්නේ. දුක්ඛය තියෙනවා නම් දෝමනස්සය කියන එක අනිවාර්යයෙන්ම ඇති වෙනවා. ඒකට ජාතියෙන් ගිහිල්ලා අපි ආවේ කොතෙන්ද? දෝමනස්සයට. එතකොට සුඛය කියලා කියන එක තමයි මේ අපි ජාතිය පැත්තට ගියේ. ඒක නිසා අපිට ඇති වෙන්නේ දෝමනස්සේ. අනිවාර්යයෙන්ම දෝමනස තියෙනවා නම් ඊළඟට අපිට තියෙන්නේ ඉතින් තාහයන ගතිය වේදය තමයි. අකමැත්තන තියෙන්නේ. ඒක උඩ ඒක සිද්ධ වෙනවා. තෙරුවන් සරණයි. තව ප්‍රශ්න තියෙනවද?
කාන්ති. මේ අද ඒකට සම්බන්ධයි. මගේ නිකම් මගේ හිතේ ප්‍රශ්නයක් මම විසඳ ගන්නවා. දැන් අර මේ ගීසරේ සවනස ඇහෙනවද ડોક્ટર රාතුංගේ?
ඇහෙනවා.
ගීසරේ අර සවනස සිසරස කතා කරනකොට කවුරුරි මහත්තයෙක් කිව්වා මේ හැමදාම මේ තියරිම කතා කරනවා මේ අපි මේ අපිට භාවනාවට උපකාර වෙන මේ දේවල් ප්‍රශ්නයි කතා කරනවා නම් හොඳයි කියලා. එතෙන්දි මම හිතට ආවා ඉතින් ඇත්තටම දැන් මේ සූත්‍ර කියලා අපි කතා කරන්නේ අපේ හිත හිත හිතේ ඇති වෙන තත්ත්වයන් වලින් අපි කොහොමද මිදෙන්නේ කියන එකනේ.
ඔව්.
සූත්‍ර වලින් කතා කරන්නේ.
ඉතින්
මම දැන් අනිත් පැත්තෙන් මම ගොඩක් ධර්ම දේශනාවල අහලා තියෙනවා මේ අපි මේ මාර්ගඵලයකට යන්න පුළුවන් අපිට මේ ධර්ම කියලා තියෙනවා අරින් පොත්තිවක පහක් තියෙනවා ධර්ම දේශනාවෙන් ධර්ම මානසිකාරයෙන් ධර්ම සජ්ජායනාවෙන් භාවනාවෙන් එහෙම කියලා පහක් තියෙනවා. ඉතින් අපි ඇත්තටම මේ සූත්‍ර මන්ද මට මම මේ සූත්‍රයක් ඇහුවාම ඒ සූත්‍රයේ තියෙන හැම කරුණක්ම මට පිහිටෙන්නේ දැන් අපේ හිතේ යම්කිසි தත්ත්වයක් තමයි මෙන්න මෙතන විග්‍රහ වෙන්නේ. මේ தත්ත්වය අපිට හොඳ නැහැ. මේ தත්ත්වය මට මාර්ගඵලයකට බාධාවක්. මෙන්න මෙතන මම තුනේ සුද්ධ කරගන්න ඕනේ කියන වගේ හැඟීමක් මට එනවා. ඒ නිසා මට හිතන්නේ එහෙම වෙනසක් භාවනාවට අත්දැකීම තමයි මේ සූත්‍ර වලින් උත් කතා කරෙන්නේ කියලා මට ඇති වුණා ඒ වෙලාවේ. ඒක හරියට
ඒක හරි එහෙම තමයි. අපි සාමාන්‍යයෙන් අපි මෙහෙම ප්‍රශ්න කතා කරමු කියලා එහෙම දෙයක් බෞද්ධ කාලෙත් එහෙම කතාවක් නැහැ. මේ භාවනාවට උදව් උපකාර වෙන මේ දේ තමයි. තථාගතයන් මේක මේ ක්‍රමය මේක හරිය පහසුයි මේ කෙනෙක් අල්ලගන්න නැති එක හරිය බුදුමයි බැලුවාම නිතර ඇහෙන්නේ නැති නිසා වෙන්නේ. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ පුද්ගලයෙක් ගත්තාම ඒ පුද්ගලයා ওই රහතන් වහන්සේ නම කියන්නේ බුදුහාමුදුරුවෝ හරි රහතන් වහන්සේ නමක් හරි ඒ කියන ධර්මයේ තියෙනවානේ. ඒ ධර්මය තමන් මේ විවේකීට ගිහිල්ලා ඒක ගැන සිතන්න පටන් ගන්න ඕන. මේ සිතන්න පටන් ගැනීමෙන් තමයි ওই සති සම්පෝඥංගේ එහෙම ඇති වෙන්නේ. ඉතින් ඊට පස්සේ යා මේක ප්‍රඥාවෙන් යුතුව හිතනවා. ඉතින් ওই විදිහට මේ බොජ්ජංගේ කොටස් ටික මේක වැඩි ඉඳන යනවා. මේ ඇර වෙන ක්‍රමයක් නැහැ. මගේ මේ ප්‍රශ්නිය තියනවාද? මේ ප්‍රශ්නිය ඔයාට තියෙන ප්‍රශ්නිය මොකද්ද? මෙයාට තියෙන ප්‍රශ්න එහෙම කතා කරගෙන ඒකෙන් ඇති වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඔය සූත්‍ර දේශනාවම තමයි අපි කතා කරන්නේ. ඒක කතා කිරීමෙන් තමයි ඒකේ මේ ප්‍රශ්නේ කිව්ව දේ හරි ඒක කිරීමෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ. නමුත් මේ ප්‍රශ්න තියන අයත් ඉන්නවා. ඒක දැනගන්න ඕනි. ඒක දැනගන්න තාක්කල් මේ පුද්ගලයාගේ මනසේ ඇදේ යන්නේ නැති ගතියක් තියෙනවා. එහෙම එකකුත් තියෙනවා. එතකොට ඒක නිසා අපි ඒ වගේ අයටත් අවස්ථාවක් දෙන්නට ඕනි. ඉතින් ඒක නිසා තමයි මම කිව්වේ අපි එහෙම කාට හරි ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න අපි ඒක සාකච්ඡා කරමු කියලා. එතකොට අපි ඒ විදිහට ඒ කියන්නේ අපි කවදාවත් අපි සූත්‍රයන්ගෙන් අපි අයින් වෙන්නේ නැහැ. ඒ සූත්‍ර දේශනාවම තමයි අපි දිගින් දිගටම පවත්වාගෙන යන්නේ. ඒක පවත්වාගෙන ගියාම අපිට පුළුවන් ඒ කරගෙන යනකොට ඒකෙන් මේ තමන්ගේ තියෙන ප්‍රශ්න තියෙනවා නම් ඉතින් ඒකෙන් ගැලවෙන්න පුළුවන් ඒ සූත්‍රය ගැන කල්පනා කිරීමෙන් ඒ විදිහට. එතකොට කරගෙන යනකොට යම් කිසි දෙයක් ඇති වෙනවද ඒක ගැනදී ප්‍රශ්න කරන්නත් පුළුවන්. ඒ නිසා අනිත් අයගේ තියෙන ප්‍රශ්න ප්‍රැක්ටිකල් එක්සැම්පල්ස් කියලා ඒව ගැන කතා කිරීම එහෙම වෙන්නේ නැහැ. නමුත් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ඉතින් අහලා දැනගන්නත් ඕනේ. නැත්තම් ප්‍රඥාව වැඩෙන්නේ නැහැ.
ඉතින් මම හරි හිතුවා ඒ දේ ડોක්ටර්. මම හිතුවේ ඇත්තටම මේ ප්‍රශ්න කියන්නේ මේ සූත්‍ර වලින් බුදුහාමුදුරුවෝ කියලා තියන්නේ අපි එක එක්කෙනාගේ මනසේ ඇති වෙන ස්වභාවයන් විග්‍රහ කරලා ඒවෙන් අපි මිදෙන්නේ කොහොමද කියලා අපේ හිත සමාධි කරලා අපි මේ යන ගමන යන්නේ කොහොමද කියන එක කියලා තමයි මට හිතුනේ. කියන්නේ දැන් ඇත්තටම මේ සූත්‍ර ගොඩාක් අහලා දැන් ડોක්ටර් අනතුංගගේ ප්‍රෝග්‍රෑම් වලින් එහෙම මම හරියට ඉගෙන ගත්තේ ආපහු කල්පනා කර කර ඉන්නකොට මට ගොඩක් තවත් තේරෙනවා මේක. මෙතන මේක තමයි කිව්වේ කියලා. ඉතින් මට හිතන ඒකම තමයි භාවනාව කියන එකයි මට ඇති උනේ.
එහෙනම් බොහොම ප්‍රශ්නයක් අහලා තිනවා. මොකද්ද මේ සද්ධානුසාරි ධම්මානුසාරි වෙනවා නම් තමයි මේ මාර්ගඵල ලබන්නට පුළුවන් නේ කියන එක. එතකොට සද්ධාව කියන එක වැඩෙනවා ඒ කියන්නේ මාර්ගඵල ලැබෙන්න ඉස්සෙල්ලා තමන්ට ඒ සද්ධාව ලැබෙනවා. සද්ධාව වැඩෙන්නේ නැත්නම් මේ මාර්ගඵල ලැබෙන්නේ නැහැ. සද්ධාව ඇති වෙන්නේ අර අපි ඉස්සෙල්ලා මේ ડોක්ටර් මාදවගේ ප්‍රශ්නෙට අපි සාකච්ඡා කළා මේක. ඒ මාර්ගයේ දිගේ ගමන් කිරීමෙන් තමන් අවබෝධ කරගන්නවා මේ තථාගතයන් වහන්සේ කිව්ව ධර්මය හරිය කියලා. මුලින්ම අපි හිතමු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යනකොට අපි සම්මා දිට්ඨියේ මේ දුක්ඛය, දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධය මේ විදිහට බලමු. මේව බලාගෙන යනකොට එයාට පේනවා මේ සමුදය අෂ්ටාංගික මේ බැදීම හේතු කොටගෙන යම් ආකාරයකට එයා දන්නෙම නැතුව මේ පටිච්ච සමුප්පාද දිගේ ගමන් කරනවා. මේ පටිච්ච සමුප්පාද දිග ධර්මයේ ඔස්සේ යාගේ මනස යනකොට මේ පටිච්ච සමුප්පාදේ මේ මම කතා කරන්නේ අර සමාධිය නිසා මේ පුද්ගලයාගේ පටිච්ච සමුප්පාදය. මේ පුද්ගලයාගේ පටිච්ච සමුප්පාදය වැඩෙන්න ගන්නවා. මේ ගිහිල්ලා මේ කවදා හරි දවසක මේ පටිච්ච සමුප්පාදයත් තථාගතයන් වහන්සේගේ පටිච්ච සමුප්පාදයත් දෙක එකම එකක් වෙනවා. අන්න එතෙන්දී යාට පේනවා බුදුහාමුදුරුවනේ හරි කියලා. අර බුදුහාමුදුරුවනේ මට තේරුණායි කියලා හැඟීමක් ඇති වෙනවා. අන්න ඒ ක්‍රමයටයි මේක සිද්ධ වෙන්නේ. එතකොට ශ්‍රද්ධාව කියන එක ඇති වෙන්න ඕනේ. එතකොට ඒ වගේම තමයි මේ ධර්මයේ මෙනෙහි කරලා ඒ ධම්මානුසාරී වීමෙන් ඒ ධර්මයේ මෙනෙහි කිරීමෙන් නියෝක උනේ. එතකොට ඒ දෙපැත්තෙන් තමයි ඔක සිද්ධ වෙන්නේ. දැන් සරියුත් මහරහතන් වහන්සේ කල්පනා කරන්න කොහොමද රහත් බවට පත් වුනේ කියලා. ශ්‍රද්ධාව හරිය ප්‍රබලයි රහත් වෙන්න බව ඇති වෙනවා. අර ඒ සූත්‍ර දේශනාවේදී මේ බුදුහාමුදුරුව ඒ පුද්ගලයාට ඒ සූත්‍රය දේශනා කරනවා. සරියුත් හාමුදුරුව පවන්සලමින් සරියුත් හාමුදුරන්ට කල්පනා වෙනවා. ඒතකොට සරියුත් හාමුදුරුව සෝවාන් වෙලා හිටියේ. කල්පනා වුණා මේ බුදුහාමුදුරුව තථාගතයන් වහන්සේ දැනගෙනමයි මේක කියන්නේ කියලා. එතකොට බලන්න මේ සරියුත් හාමුදුරුවන්ගේ ප්‍රඥාවෙන් මේක හරියි කියන එක ඇවිල්ලා දැනගෙනම කියනවා කියන එකත් ආවා. ඒකම රහත් බවට පත් වුණා. ඉතින් අන්න ඒ වගේ මේ ශ්‍රද්ධාවෙන් දිගට යන්න පුළුවන්. ඕක වරද්දලා ලියලා තිනෝ ඔය මේ විසුද්ධි මග්ගේ හිම ශ්‍රද්ධාවෙන් රහත් වෙන්න බෑ කියලා ඒක බොරු. පටිසම්භිදා මග්ගේ පෙන්නනවා හිම පුළුවන් කියන එක සූත්‍ර දේශනාවකුත් තියෙනවා. ඉතින් මේ ශ්‍රද්ධාව හරිය උතුම් ශ්‍රද්ධාවෙන් දිගට මේක වැඩිගෙන එනවා නම් ඒ කියන්නේ ප්‍රඥාව සහිතව අන්න ඒ වෙලාවේදී ඒක දිගේ යන්න ඉඩ දෙන්න ඒක හරිය වැදගත්. ඒ දෙක බලපානවා මේ ඇති ඵලයන් ලබා ගන්න. තෙරුවන් සරණයි. මම හිතන්නේ අපේ වෙලාව දැන් අවසానයි කියලා. දැන් අයමාරයි මට තවත් කට්ටියක් අද රැට මේ සාකච්ඡාවකට ඉන්නත් ඉන්නවා. අපි ඊළඟ සතියේ අපි මහා තණ්හා සංකේ සූත්‍රය සාකච්ඡා කරමු. මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොතේ 38 වෙනි සූත්‍රය. මහා තණ්හා සංකේ සූත්‍රය එක ඉවර කරගන්න බැරි වේවි. සම්මා අපිට කොටස් දෙකකට බලන්න වේ දවස් දෙකකට. අපි ඒ සූත්‍රය ඊළඟ දවසේ බලමු. එහෙනම් හැම දිනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.